සම දෙනාටම තෙරුවන් සරණයි. අද වර්ෂ 2017 පෙබරවාරි මාසේ 24 වෙනිදා සිකුරාදා පවත්වන සවනතු සිසිලස ජාත්‍යන්තර දහම් සේවාව මගින් පවත්වන ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. ලොව පුරා සිටමින් මේ දහම් වැඩසටහන් වලට සම්බන්ධ වෙන කල්යාණ මිතුරු මිත්‍රියන් සෑම සියලුම දෙනා වෙනුවෙන් මහාචාර්ය කොග්ගලගේ මැතිතුමාව අපි ඉතා ආදරෙන් පිළිගන්නවා ගෞරවයෙන්. අපි මම ඉල්ලා සිටිනවා ඔබතුමාට සාකච්ඡාව සඳහා ආරම්භයක් ලබා දෙන්න කියලා. තෙරුවන් සරණ.
තෙරුවන් සරණයි හැම දෙනාටම. මේ කතා කරන අතරේ බැලුවාද සාකච්ඡාවට මේ සූත්‍රයක් ගන්න. මේක මං හිතුවා අපි කලින් දවසකත් පොඩ්ඩක් කතා කරපු උපමාවක් සඳහන් වෙන සූත්‍රයක්, වීණෝපම සූත්‍රය කියන එක. ඒ කියන්නේ වීණාවක් උපමාවට අරන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවක්. මේක තියෙන්නේ මේ සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ සලායතන සංයුත්තේ ආසී විස වර්ගය කියන කොටසේ. ආසී විස වර්ගයේ සලායතන සංයුත්තේ මේක අපි බලමු ඉස්සෙල්ලා සූත්‍රයේ සඳහන් වෙන්නේ කොහොමද කියලා. මේක සිංහලෙන් වීණා සූත්‍රය කියලා තමයි සඳහන් වෙන්නේ. වීණෝපම සුත්තං පාලියෙන්. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ වසන සමයේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතලා මෙහෙම වදාරනවා. මහණෙනි, යම්කිසි භික්ෂුවකගේ හෝ භික්ෂුණියකගේ හෝ සිතට ඇසින් දැක්ක යුතු රූපයන් කෙරෙහි ඡන්දයක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ සිතේ ගැටීමක් හෝ උපදීද, මේ මාර්ගය කෙලෙස්සොරුන් නිසා සහිතය, වදබන්ධනාදී භය සහිතය, රාගාදී කටු සහිතය, රාගාදියෙන් ගහණය, සුගති ගමනට නොමගය, අපාය ගමනට මගය, දුක් කිරියව් ඇත්තේය, මේ මාර්ගය සත්පුරුෂයන් විසින් සේවනය කරන ලදී, මේ මාර්ගය සත්පුරුෂයන් විසින් සේවනය නොකරන ලදී, තොපට නුසුදුසු යයි ඇසින් දත යුතු රූපයන් කෙරෙන් සිත වළක්වන්නේ. විදිහට ඒ ඇසෙන් දත යුතු රූපයන් ගැන දේශනා කරනවා. එකේ පාලි වචන ගොඩක් තියෙනවා. එකයි මම මුලින් සිංහලෙන් කිව්වේ. පාලියෙන් බැලුවත් යස්ස කස්ස කි භික්කවේ භික්කුස්සවා භික්ඛුනියවා චක්කු විඤ්ඤයේසු රූපේසු. ඇහෙන් දතයිතු රූපයක් චක්කු විඤ්ඤයේසු රූපේසු උපජ්ජය ඡන්දෝවා රාගෝවා දෝසෝවා මෝහෝවා පටිගං වාපි. ඒ වචන ටික නම් මං හිතන්නේ තේරෙනවා ඇති. ඡන්දෝවා රාගෝවා දෝසෝවා මෝහෝවා පටිගං වා චේතසෝ තතෝ චිත්තං නිවාරෙය්‍ය. ඒකට ඒ සිටිවිල්ලෙන් මිදෙන්න ඕන. සභේයෝ චේසෝ මග්ගෝ සප්පටිභයෝ ච සකණ්ඨකෝච සදහනෝච උම්මග්ගෝච කුම්මග්ගෝච දුහිතිකෝච. ඔයගේ වචන තමයි මම ඉස්සෙල්ලා සිංහලෙන් කිව්වේ. ඒකේ තේරුම් ටික නට අසප්පුරිස්ස සේවිතෝ චේසෝ මග්ගෝ න චේසෝ මග්ගෝ සප්පුරුසේහි සේවිතෝ. ඒතර සත්පුරුෂයන් ඇසුරු කරනකොට සත්පුරුෂයන් විසින් මේ කියන ඒවා සේවනය නොකරන ලදී. නතං ඒතං අරහසීති. එතකොට මේ ඇහෙන් දකින රූප ගැන අන්න ඒ විදිහට ඡන්ද රාග දෝෂ මෝහ පටිග ඇති වෙන්නේ නැතුව වලකින්න කියලා තමයි ඒ බුදුරජාණන් වහන්සේ එතන උපදෙස් දෙන්නේ. තෙරුවන් සරණයි. මයික් එක මියුට් කරගන්නවද?
නිෂා මහත්මිය කරුණාකරලා මයික් එක මියුට් කරගන්න.
ඒ විදිහට චක්කු විඤ්ඤායෙහි විඤ්ඤායෙහි රූපෙහි කියලා ඇඳත යුතු රූප ගැන කියනවා. ඒ වගේම යස්සකස්ස චිලික්කේ බික්කුස්සව බික්කුණියව ජීවහා විඤ්ඤේසු රසේසු දිවෙන් දැනගත යුතු රස ගැන ඒ වගේම මනෝ විඤ්ඤේසු ධම්මේසු කියන මෙතන ආයතන 6ම කියවෙනවා. එතකොට මනෝ විඤ්ඤේසු ධම්මේසු උපජ්ජේය චන්දෝව රාගෝව දෝසෝව මෝහෝව පටිගං වාපි චේතසෝ තතෝ චිත්තං නාරේය. ඒ සේවනය කරන චිත්තෙන් නිදෙන්න කියන එක තමයි එතනත් දේශනාවෙන්. ඊළඟට ඒ වගේ ආයතන 6ට ඇස කන නාසය දිව ශරීරය මන කියන ආයතන 6ටම ඔය විදිහට දේශනා කරනවා. ඊළඟට ඒකට මේ උපමා දෙනවා. මහණෙනි වැවුන පැල ගොයම් ඇති ගොවිපලක් ඇත්තේය. ගොයම් රකින්නාද ප්‍රමාද වෙයි. ගොයම් කන ගොනෙක්ද වෙයි. ඒ ගොනා කුඹුරට බැස ඇති තාක් සෑහෙනට පැමිණෙන්නේය. මහණෙනි එසේම අසෘතවත් පෘථග්ජනතෙම සවදෑරුම් ස්පර්ශායතනයන්හි අසංවර වූයේ පස්කම් ගුණයන්හි ඇති තාක් සෑහීමට පත්වේ. මහණෙනි පැල ගොයම් කුඹුරක් වෙයි. අප්‍රමාද වූ ගොවියෙක්ද වෙයි. ගොයම් කන ගොනෙක්ද වෙයි. ගොයම් කන ගොනා ඒ කුඹුරට බස්සෙන්නේය. ගොවියා ඒ ගොනා නාස්ලනුවෙන් දෙඩිකොට අල්වා ගන්නේය. අල්වාගෙන නාස්ලනුව අන් දෙක අතරට ගෙන තද කරන්නේ. තද කොට දණ්ඩක් ගෙන හොඳින් තලන්නේ. ඇගේ දඬුවම් කියනවා. මහණෙනි තුන් වෙනුවත් ගයම් කන ගුණා මේ කුඹුරට බසින්නේ. කුඹුර රකින්නා නාහෙන් අල්ලාගන්නේ. අල්ලාගෙන අන් දෙක අතරෙන් තද කරන්නේ. තද කොට දණ්ඩෙන් තලන්නේ. තලාත හරින්නේ. يعني පළවෙනි සැරේ දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ. මහණෙනි මේ අන්දමින් ගමට වැදුනා වූ හෝ අනේට වැදුනා වූ හෝ ඒ ගුණා දීම් සිටීම් බහුල වූ පළමු ගසන ලද පොළු පහරවල් සිහි කරමින්. එතකොට මහණෙනි මේ අන්දමින් ගමට වැදුනා වූ හෝ අනේට වැදුනා වූ හෝ ඒ ගුණා ඉඳීම් සිටීම් බහුල වූ පළමු ගසන ලද පොළු පහරවල් සිහි කරමින් ඒ කුඹුරට නැවත නොබසින්නේය. එතකොට ඒ ගුණාට සිහි වෙනවලු වැර දීපු දඬුවම් එහිඳ අර කුඹුරට ආයේ එන්නේ නැහැ. තුන්සරයක්ම එහෙම දඬුවම් කළොත්. මහණෙනි එසේම යම් කලෙක පටන් භික්ෂුවගේ සිත ස්පර්ශායතන සය දෙනා කෙරෙහි ඍජු වූයේ වේද මනාව ඍජු වූයේ ඇතුළත සිටි හිඳි එක් අරමුණක් ඇතිව සමාධියට පැමිණේ. ඊළඟට තමයි එතකොට ඒ උපමාවෙන් කියන ඒ විදිහට මේ ආයතන 6 ගැන මේ සිහියෙන් ඉන්න. ඒ කියන්නේ ස්පර්ශ ආයතන සය දෙනා කෙරෙහි ඍජු වූයේ වේද මනාව ඍජු වූයේ ඇතුළත සිටී හිඳි එක් කරමුණක් ඇතිව සමාධියට පැමිණේ. එතකොට එහෙම ඉන්න කෙනාගේ හිත සමාධියට පැමිණෙනවා කියනවා. ඊළඟට ඊළඟ උපමාව මහණෙනි යම්සේ රජෙකු විසින් හෝ රාජ මහා මාත්‍යෙකු විසින් හෝ වීණාවක ශබ්දයේ පෙර නොඅසන ලද්දේ වේද. එන මේ කෙල්ල වැදගත්. ඒ වීණා ශබ්දයේ කලින් අසලා නැහැ. එතෙම වීණා ශබ්දයේ අසන්නේය. කියන්නේ කලින් අහලා නැති ශබ්දයක් අහනවා. එතකොට ඊළඟට කියනවා පින්නත මෙසේ සිත ඇදෙන කැමැතිවන මත්වන මුසපත්වන බැඳෙන මේ ශබ්දයේ කවර කුගේද කියලා අහනවා. ඔහුට අනිත්‍යය මෙසේ කියනවලු. ස්වාමීනි මේ සිත ඇදෙන කැමැතිවන මත්වන මුසපත්වන බැඳෙන ශබ්දය වීණාවක් එක්කයි. එතෙම ඒ කියන්නේ රජුරුව ඊළඟට කියනවා යවමට ඒ වීණාවක් ගෙනව. ඒකේ සද්දෙම කේද ඇහුවහම වීණාවේ කෙවහම එහෙනම් ගිහිල්ලා වීණාවක් අරන් එන්න කියනවා. ඒකට ඔහුට ඒ වීණාවක් ගෙනෙන්න ආවේ. ඔහුට මෙසේ කියන්නේ ස්වාමීන් වහන්සේ මෙසේ සිත ඇදෙන කැමති වෙන මත්තන මුසපත්තන බැඳෙන ශබ්දයේ යමකගේද ඒ මේ වීණාවේ. මෙන්න මේ වීණාවෙන් තමයි මේ මිහිරි ශබ්දේ ආවේ කියලා ඒගොල්ලෝ කියනවා රජුරුවන්ට. රජුරුව කියන පින්වත මේ වීණාවෙන් මතකම් නැත. ඒ ශබ්දය ගෙනවයි. කියන්නේ මේ වීණාවෙන් මට වැඩන්නේ මට ඒ ශබ්දේ අරන් එන්න කියලා කියනවා. ස්වාමීනි මේ වීණාව නම් නොඑක් උපකරණ වලින් යුක්තය. මහා උපකරණ වලින් යුක්තේ නොඑක් උපකරණ වලින් කරන ලද්දේවි. එනම් වීණා උරුව නිසාද, සම නිසාද, දණ්ඩ නිසාද, උපවීණාව නිසාද, තත් නිසාද, සතරස් දණ්ඩ නිසාද, පුරුෂයාගේ ඊට සුදුසු උත්සාහය නිසාද යනුයි. සායන මෙසේ වීණා නොඑක් උපකරණ ඇත්තේ බොහෝ උපකරණ ඇත්තේ නොඑක් උපකරණ වලින් යුක්ත වූ කල නාද කෙරේයයි. ඒ කියන්නේ ශබ්දේ නිකුත්වන්නේ කියනවා. ඊළඟට රජ්ජුරුවෝ ඒ වීණාව දසකඩ කොට හෝ සක්කඩ කොට හෝ පලන්නේ. දසකඩ කොට හෝ සක්කඩ කොට හෝ පලා කැබලි කරන්නේ. කැබලි කොට ගින්නෙන් දවන්නේ. ගින්නෙන් දවා අලු කරන්නේ. අලු කොට මහා වාතයේහි පාකර හරින්නේ. සැඩ පහරක් ඇති ගඟක හෝ පාකර හරින්නේ. හෙතෙම එහෙමත් කරලා ඒ රජ්ජුරුවෝ ශබ්දය දකින්න ඇති හින්දා පින්නත වීණාව නම් ලාමකය. යමක් වීණාව නම් ඒ සියල්ලම ලාමකය. මෙහි මේ ජනතමේ බොහෝ වේලා ප්‍රමාද වූයේ හිස් වූයේ. ඒක මේ වීණාවක් අල්ලගෙන මේගොල්ලෝ ප්‍රමාද වුණා. මොකද ඒකේ ශබ්දය නැති නිසා වගේ අදහසක් හිතන්න පුළුවන්. ඊළඟ මහණෙනි මහණතෙම රූපයාගේ ගති සියල්ල සොයයි. එසේම වේදනාවගේ ගති සියල්ල සොයයි. සංඥාවගේ ගති සියල්ල සොයයි. සංස්කාරයන්ගේ ගති සියල්ල සොයයි. විඥානයාගේ ගති සියල්ල සොයයි. රූපේ මටය කියා හෝ මගේය කියා හෝ මම වෙමි කියා හෝ යම් ගතියක් වේ නම් එය ඔහුට නොවේ. රූපේ සොයන්නා වූ ඔහුට රූපේ මටය කියා හෝ මගේය කියා හෝ මම වෙමි කියා හෝ යම් ගතියක් වේ නම් එය ඔහුට නොවේ. වේදනාව සොයන්නා වූ ඔහුට වේදනාව මටය කියා හෝ මගේය කියා හෝ මම වෙමි කියා හෝ යම් ගතියක් වේ නම් එය ඔහුට නොවේ. සංඥාව සොයන ඔහුට සංඥාව මටය කියා හෝ මගේය කියා හෝ මම වෙමි කියා හෝ යම් ගතියක් වේ නම් එය ඔහුට නොවේ. සංස්කාර සොයන ඔහුට සංස්කාර මතය කියා හෝ මගේ කියා හෝ මම වෙනි කියා හෝ යම් ගතියක් වේ නම් එය ඔහුට නොවි. විඥාණය සොයන ඔහුට විඥාණය මතය කියා හෝ මගේ කියා හෝ මම වෙනි කියා හෝ යම් ගතියක් වේ නම් එය ඔහුට නොවේයයි වදාළේ. ඒ විදිහට තමයි මේ වීණෝපම සූත්‍රයේ තියෙන්නේ. තර මේකේ අවසානයට යනකොට පිට පේනවා මේ ඔක්කොම කතා කියලා අන්තිමට එන්නේ පංච උපාදානස්කන්ධයට කියලා. ඒ පංච උපාදානස්කන්ධයේ මටය, මගේය, මම වෙමි කියලා ගතියක් තියනවා නම් එය වෙන්නේ නැති තත්වයකට එන්නේ කොහොමද කියන එක තමයි මෙතන පෙන්නලා දෙන්නේ. ඒකට මේ වීණාවේ උපමාවක් ගන්න අර කුඹුරකට බහින ගොනෙක්ගේ උපමාවත් ගන්නවා. ඒවට එන්න කලින් මුලින්ම පෙන්වන්නේ මේ ආයතන හයේ එක එක අරමුණු වලට ඇලුනොත් ඡන්දයක්, රාගයක්, දෝෂයක්, මෝහයක්, පටිගයක් වගේ දෙයක් ඇති වුණොත් ඒවා මේ භික්ෂූන්ට නැත්නම් මේ මාර්ගය යන අයට සුදුසු නෑ. ඒවා සත්පුරුෂයන් විසින් සේවනය කරන ලදී. මේ මාර්ගයේ සත්පුරුෂයන් විසින් සේවනය නොකරන ලදී කියන එක දැකලා තොපට නුසුදුසුයයි ඇසින් දත යුතු රූපයන් කෙරෙහි සිත වළක්වනවා. ඒ වගේම කනෙන් ඇහෙන ශබ්දයන් කෙරෙහි සිත වළක්වනවා. මේවා අපට නුසුදුසුයි. ගැන නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන ස්පර්ශ හිතට අරමුණෙන ධම්ම වලින් සිත වළක්වනවා ඒවා අපට නසුදුසී කියලා. නැහොත් මේ විදිහට තමයි කෙටියෙන් මේ සූත්‍රයේ තියෙන්නේ. අපි මේක සාකච්ඡාවට ගන්න බලමු මේ එක්කෙනාට මේක තේරුම් ගියේ කොහොමද කියන එකෙන් පටන් අරන්. එහෙම නැත්නම් මේකේ මොනවා හරි ගැටලු තියනවද නම් ඕන කෙනෙකුට ඉදිරිපත් කරන්න පුළුවන්. අපි අවස්ථාව දෙමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. බොහොම පිං කොග්ගලගේ මැතිතුමා මම කල්යාණ මිත්‍රින්ට ආරාධනා කරනවා සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙන්න කියලා. චිත්‍ර රාජපක්ෂ මහත්මිය ඔබතුමියට පුළුවන් ද ආරම්භයක් ලබා දෙන්න අපිට? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි හැමදෙනාටම. ඒක මම හිතානිත් කල්යාණ මිත්‍රන්ට මොන හරි ප්‍රශ්නයක් එහෙම ඇති කියලා කොග්ගලගේ මහත්මිය සූත්‍රය අපිට ඉතාම හොඳින් පැහැදිලි කරා. ඇත්තටම ඉතාම පැහැදිලි කියන දේ මොකද අපි සාමාන්‍යයෙන් විතර කතා කරන දෙයක් නිසා. ඉතින් නමුත් අපි මේකේ හරියට තේරුම් අරගෙන තියෙනවද, මේක දැකලා තියෙනවද, ඇයි මෙහෙම අපි කරන්න ඕනේ කියන එක? මොකද එතුමා එක කියවනකොට වචන කීපයක් මනස තුලින් යන බවක් දැනුණා. මොකද අර දාරු ජීවිතුමාට කියපු දෙත්තේ දිට්ඨ මත්තන් භවිෂ්‍යති ඒ ටික. ඒ වගේම මහා නිධාන සූත්‍රයේ යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං පස්සපච්චය කියන ඒ බුදු වදන යති වශයෙන් කීපයක් මනස තුලින් යන බවක් දැනුණා. ඇත්තටම මේ ඇයි අපි මේ විදිහට සංවර වෙන්න ඕනේ? මොකද මේ සංවර බව ගැන කතා කරනකොට අපිට මතක තියාගත්තොත් හොඳයි කියලා හිතෙනවා. අපි ජීවරධාරී භික්ෂුන් වහන්සේලාට පොතක් තථාගතයන් වහන්සේ ටිකක් වෙනස් විදියකට මේ දේ දේශනා කළ සමහරක් වෙලාට සමහර අය මේකට එකඟ නොවෙන්න පුළුවන්. නමුත් බුද්ධ කාලේ අපි බැලුවොත් අනාථපිණ්ඩික සිටුතුමා වගේ අයට උන්වහන්සේ අවවාද කළේ නැහැ. ඇවිල්ලා මහරදම් පුරන්න කියලා කෙලින්ම. ඉතින් එහෙමනම් මේ ධර්මය අපිට ගිහි අයටත් බලපාන විදිහට ගිහියෙක් වශයෙන් නිදසෙන කොහොමද මේ දේවල් තේරුම් ගන්නේ දකින්නේ කියන එකත් අපි පොඩ්ඩක් එතට ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. මම හිතන්නේ කල්‍යාණ මිත්‍රගෙන් විවිධ විදිහට අදහස් එයි අපිට. ඒ නමුත් අපි අද මතක නම් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ උන්වහන්සේ දේශනා කරන උත්තර මානවකට පාරස්සාරී බ්‍රාහ්මණයාගේ ගෝලයකන උත්තර මානවකට මේ ඉන්ද්‍රිය සංවරය කොහොමද සිද්ධ කරගන්න ඕනේ කියලා. මොකද පාරස්සාරී බ්‍රාහ්මණයා ඉන්ද්‍රිය සංවරය දේශනා කරනවා. එතකොට ඇහුවාම කොහොමද උපදී ගුරුවරයා කියන්නේ කියලා උත්තර මානක කියනවා මේ ඇහෙන් රූප නොබලන්න, කනින් ශබ්ද නොඅසන්න, ඒ ආදි වශයෙන් විස්තර කරනවා. එතනදී තථාගතයන් වහන්සේ කියනවා මේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව ඊට වැඩි ටිකක් වෙනස් කියලා උන්වහන්සේ ඒ ඉන්ද්‍රිය භාවනාව කළ යුතු හැටි ඉතාම ලස්සනට පැහැදිලිව දේශනා කරනවා. සාමාන්‍ය පුද්ගලෙක් කියලා සීක පුද්ගලෙක් අසීක පුද්ගලෙක් බවට පත් වෙන තුරු මේක සිදුවිය යුතු හැටි. ඒ නිසා එතනදී මම හිතනවා අපි තීරුම් ගත්තොතින් මේදී සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඇත්තටම සමහරක් ලාට හුඟක් අපිට තර්කානුකූලව මේ දේවල් තීරුම් ගන්න පුළුවන් බවක් තියෙනවා. තර්කානුකූලව තීරුම් ගත්තත් එයින් යන්න පුළුවන් දුර කොච්චරද කියන එක සීමාවක් තියෙන බව හුඟක් කලාවට සමහරක් අය අකමැති පිළිගන්න. ඒත් කමක් නැහැ. ඒ මොන ක්‍රමෙන් හරි මේ සිදුවීම් මේ විදිහට සිදුවෙනවාද තමා තුළ කියන එක දැක්කොත් අනෙත්නදී අපිට මේ ස්පර්ශය නිසා මොකද තථාගතයන් වහන්සේ කියනවා මේ ලෝකය තුළයි මේ දුක තියෙන්නේ කියලා. ලෞකික ලෝකෝත්තර කියලා උන්වහන්සේ බෙදලා තියෙන්නේ උනාසි කියනවා මේ ලෝකයේ තුල මේ දුක තියෙන්නේ. එහෙමනම් මේ ලෝකය කියන්නේ මොකද්ද? මේ අපිට පේන එළියේ තියෙන ලෝකය ගැනද උනාසි කියන්නේ? ඒ උනාසි කතා කරපු ලෝකය ඇත්තටම මේ ආයතන ලෝකය. මේ ආයතන හය පරිහරණය කිරීමෙන් එකිනෙකා මනස තුල හදා ගන්නා ලෝක ගැන උනාසි කතා කරේ. මොකද අපි ඒ ගැන ඉතාම හොඳින් තේරුම් ගත යුතුයි. මොකද එහෙම නැත්නම් අපි හැම දිනම මේ ලෝකෙකට ඉපදිලා ඉන්නෝ කියන අදහස තමයි පුතර්ජන අපේ මනසේ ඇති වෙන අරමුණ. නමුත් එක එක්කෙනා වෙන වෙනම අරගෙන බැලුවොත් මේ ලෝකේ ලෞකිකත්වය කියන එක ඇත්තටම එක්කෙනාට එක්කෙනා වෙනස්. මම ඇත්තටම හිතුවොත් මේ විදිහට මම දවසක් නිකමට හිතලා බැලුවා මේ මගේ ලෝකේ මගේ ආයතන පරිහරණයෙන් මට දැනෙන දුකම අපි වෙනත් අපිට දලුවත් මහත්මයාට ඕස්ට්‍රේලියාවේ ඉන්න එහෙම නැත්නම් ශ්‍රීමති මහත්මිට වේල්ස් වල ඉන්න ඒ තුනටත් ඒ වගේම දැනෙනවද කියලා. ඉතින් ඒ මොකද මේ ආයතන හය ස්පර්ශය ඇති වෙනකොට කනත් ඇහත් ඒ ආදී වශයෙන් අරමුණු ඇතුළට එනකොට ඒවා ඇත්තටම සකස් වෙන ආකාරය අනුව සංස්කරණය සිදුවෙන ආකාරය අනුව ප්‍රපංචය යන ආකාරය අනුව එකිනෙකාට ඇති වෙන ඒ දුක්ඛයේ ප්‍රමාණය වෙනස් වෙනවා. ඒක එකම දැන් අපි සාමාන්‍ය විශ්ව විදියට අරගෙන බැලුවොත් ඕනෑම විඥානයක් තියෙන මනසක සිදුවෙන ක්‍රියාකාරීත්වය එකයි. නමුත් එකිනෙකා තුළ තියෙන අනුසයානු අපි මුලින් එකතු කරපු මුලින් මනසේ එකතු කරගත්ත ඒ දේවල් අනුව ඒ විඳීමේ දුක ටිකක් වෙනස් වෙනවා කියන එක තේරුම් අරගෙන තියෙනවා. ඉතින් මෙතනදී මේ ටික යනිත් කල්යාණ මිත්‍රටත් ඇහුම් කන් දෙන්න ඒගේ අදහස් ගැන තේරුම් ගන්න.
දෙලන් සරණයි බොහොම පිං සිතරාජ වක්ෂ මහත්මිය ඔබතුමියගේ පැහැදිලි කිරීම හොඳ පැහැදිලි. ඇත්ත වශයෙන්ම යම් කිසි දෙයක් දුකක් ඇති වෙනවා නම් ඒක පස්සපච්චයෙන්ම පස්සේ ප්‍රත්‍යෙම වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒක ගැන සොයා බලනකොට අපිටත් ඒ ගැන අවබෝධ වෙනවා. ඇත්තටම ඇසෙන් කනින් නාසෙන් දිවෙන් කයින් මනසින් ගන්න අරමුණු වලට අරමුණක් ආයතනයත් විඥානයත් එකතු වීමෙන් ඇති වෙන පස්සේ නිසා තමයි අපි සංස්කාර හදන්නේ. ඒ සංස්කාර තුලින් තමයි අපිට රාගදේශමෝහ ආදී සිතුවිලි එන්නේ කියන බව පැහැදිලි. බොහොම පිං ඔබතුමියට. මං අනිත් කල්යාණ මිත්‍රින්ටත් ආරාධනා කරනවා ඔබතුමන්ලාගේ හෝ ඔබතුමියන්ගේ අදහස් දන්වන්න කියලා කාල වෙලා ඉක්ම යන නිසා ප්‍රමාදයක් නැතුව.
තෙරුවන් සරණයි කල්යාණ මිත්‍රෙනි. තෙරුවන් සරණයි ඔගලගේ මාත්මයා බොහොම පිං සුත්‍ර දේශනාව අපිට සඳහන් කර දුන්නට ඒ වගේම දලුවත් මහත්මයාගෙනුත් අවශ්‍යයි. සමා වෙන්න මෙහෙම කියනකොට මම ඔය දැන් ශ්‍රීමති මහත්මිය ඒ කියපු කාරණේට නම් මට නම් ඒක එහෙම තේරෙන්නේ නැහැ. ඇත්තටම කියන්න අවස්ථාවකට වන්දන වගේ දැනි වැඩ පාඩුවක්ද කියලා එහෙම එකක් තේරෙන්නේ නැහැ. මොකද දැන් උදාහරණයක් වශයෙන් දැන් මගේ මේ මං හිතන්නේ මේ සූත්‍රයේම සඳහන් වෙන්නේ ඒක තමයි කියලා මට හිතෙන්නේ. මේ අපි මේ ආයතන ටික හරියට දන්නේ නැත්නම් කොච්චර කරත් වැඩක් නැහැ වගේ නිකම් මේක මේ. මොකද අපි මේ දුක කොච්චර නැති කරගන්න හැදුවත් මෙතන අර මේ ආයතන ගැන යම් හෝ වටහීමක් නැත්නම් මේක දැකලා වෙන විදිහ ඒක කොච්චර කරත් අර මේ ඒක එහෙම පේන්නේ නැති ගතියක්. දැන් උදාහරණයක් වශයෙන් දැන් මම මේ මගේ දැන් කන මෙතන තියෙනවා. කන යොමු වෙලා තියෙනවා. දැන් මෙතන මේ සාකච්ඡාවක් යනවා. දැන් අපි තුන් අපේ මේ කොග්ගගේ මහත්මයා කතා කරනවා කියලා දැන් කතා කරනවා. දැන් මම මේක කැමති වුණත් නැති වුණත් මට ඕන වුණත් නැති වුණත් මගේ කන මෙතන තියෙනවා නම් මේ කොග්ගගේ මහත්මයා කතා කරනවා නම් මට ඕක ඇහෙනවා. මට ඕක නතර කරන්න බෑනේ කවදාවත්. එතකොට ඒක මං කරන දෙයක්වත් ඒකෙන් මට කෙලෙස් ඇති වෙනවද? ඒක නම් මට තේරෙන්නේ නැහැ. එතන ස්පර්ශිකුත් ඇති වෙන්නේ නැහැ. නැත්නම් මට ඒක ඇහෙන්න කියලා දෙයක් නැහැනේ. දැන් මම මේ ඇස් දෙක අරගෙන ඉන්නවා නම් මට මේ මම කැමති වුණත් නැති වුණත් මට මේ ඉස්සරහා තියෙන කබඩ් එක පේනවා. මේ කම්පියුටරයක් තියෙනවා මේක පේනවා මම කැමති උනත් නැතුණත් ඒක පේනවා මට ඒක නතර කරන්නත් බෑ ඒක මට මේ 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 පේන එක කරන්නත් බෑ පේන එක නතර කරන්නත් බෑ ඒ වගේම තමයි අනිත් යා මේ පුටුවක වාඩි වෙලා ඉන්නවනම් මෙතන මේ පුටුව කකුල ස්පර්ශ වෙන තැන ගැටෙන තැන මේ 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 පුටුවට මේ දැනෙන එක ඔක මට කැමති උනත් නැතිවත් ඔක දැනෙනවා මේක මට මේ ස්පර්ශය ගැන මේ අවධානය තියෙනවනම් මේක කැමති උනත් නැතිවත් මම දැනෙනවා ඉතින් අර මට හිතෙන්නේ මෙතන ප්‍රශ්නයක් තියෙනවද කියලා හිතනවා මේ 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 මෙහෙම මේ ආයතන හයට මේ අපි දැන් මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නා නම් මේ ශරීරෙකුත් මේ මොකක් හරි දින විඥානෙකුත් අරගෙන මොනවා හරි හේතු නිසා මේ ආයතන හැදේ නියම නතර කරන්න පුළුවන් කියන එක නම් මම දන්නේ නැහැ ඒක පුළුවන්ද කියලා. මට නම් ඒක තේරෙන්නේ නැහැ. ඒකින් ඒක නිසා අර ස්පර්ශය නිසාම දුක ඇති වෙනවා කියන එක ගැන මට ගැටලුවක් තියෙනවා ඇත්තටම කියන්න. ඒක මට තේරෙන්නේ නැහැ කාට හරි ඒක ගැන කියා දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඉතින් මේ සූත්‍රය ගැන බලනකොට හිතෙනවා දැන් ඇත්තටම මේක විශාල මං හිතන්නේ ධර්මයේ සම්පූර්ණ කොටස් දින එක නිසා කොහෙන් කතා කරන්නද කියලා. ඉතින් මට නම් ඇත්තටම මේ අදහසක් නැහැ ඇත්තටම. ඉතින් අර චිත්‍රරාජ පක්ෂ මාත්මිය සංක්ෂිප්ත වශයෙන් ටිකක් ඉදිරිපත් කළා මුලින්. ඉතින් මට හිතෙන්නේ අර මුලින්ම අර මේ අර හරක් උපමා ගැන කියන ඉතින් මේක ටිකක් අර සතිය පැත්තට ඒ වගේම ඉන්ද්‍රිය සංවරය පැත්ත වෙන්න පුළුවන්. එතනදිත් මතක් නෑ තවත් ඒ වගේම ගව උපමාවක් තියෙනවා මං හිතන්නේ අර සිත් එකක් ගැන කියන two kinds of thoughts කියලා මේ සූත්‍රයක් තියෙනවා මට කිසිම මතක නෑ. එතනදී ඔක ටිකක් වෙනස් විදිහකට කියලා තින් ඒක ප්‍රායෝගිකව සෑහෙන දෙයක් වෙනවා මේ කියන කතා කරන එක මං හිතන්නේ. අර එතනදී කියන්නේ දැන් පතගතයන් වහන්සේ දැන් දේශනා කරන්නේ දැන් හොඳට පැසිච්ච කොහෙම තියෙන තැනලාවක කරප්පත්තිය කරන් යනවා නම් ගොවියෙක් බොහොම පරිස්සමෙන් කෙවිතෙන් ගගහ එතකොට ඒ බොහොම පරිස්සමෙන් තමයි අරන් යන්නේ. කොහෙමද ගියොත් එම පාඩු වෙනවා. මොකද මේ ගෙවන්න වෙනවා මේව විනාශ කරපේ වට කියලා මේ හරක්. අර අපිට එන කෙලෙස් හිතවිලි එනකොටත් ඒ වගේ අර ටිකක් ඒකට එතනදි තියෙන්නේ අර සතිය තියෙනකොට ඒ සතියත් එක්ක ඇතරම මේ ඒ අරමුණට ගිහිල්ලා ඒකට බලලා ඒකේ නරක දෙය ඒක නිකන් ඒකත් එක්ක ටිකක් අර ගැටෙනවා කියන වචනේ නම් අර දී වෙන්න පුළුවන්. නමුත් ඒක ඒකට ඉන්වෝල්ව වෙන්න වගේ වෙනවා අකුසල සිතිවිලි එනකොට. ක්ලේශ සිතිවිලි මට හිතෙන්නේ එහෙම එකක් තමයි එතන තියෙන්නේ. ඒකමද කියලා හිතනවා ඔය මේ අර දැන් ගත අපිට අර මුලින් කොග්ගලගේ මහත්මයා කියපු උපමාවෙ තියෙන්නේ. ඒ වගේම තමයි උන්වහන්සේ තේතාගතයන් වහන්සේ දෙවෙනි උපමාවට කියනවා මේ අය ගොයන් කපලා ඔක්කොම ඒ වී අරේ මේ ගබඩාවලට දැම්මට පස්සේ හරක් බලන කෙනෙක් ඒ හරක්ට ඕන හැටියට යන්න දෙනවා. ගහක් ඇත ඉන්න ඉන්න පුළුවන් අර හරක් ඉන්නවද විතරයි දැනගන්න ඕන. අර කුසල සිතිවිලි එනකොට ඒකයි උන්වහන්සේ උපමාව දෙන්නේ. ඒ කියන්නේ එතනදී අපිට අර සතිය ගැන බලන්න වෙන්නේ. එතකොට අර වගේ ගොඩක් අර ඉන්වෝල්ව් වෙච්ච එහෙම නැත්නම් ඒකට ගාදායිපු ගතියක් නෙවෙයි. ඒක නිකන් බලන් ඉන්න ගතිය ඇති වගේ එහෙම හිතනදී අන්නේ වගේ ප්‍රායෝගික ගොඩක් වැදගත් වෙන කරුණු රාශියක්කුත් අපිට මේක තුලින් බලන්න පුළුවන් කියලා හිතෙනවා. දැනට මම එතනින් නතර කරන්න මේක කතා කරනවා මේක සාකච්ඡා කරනවා නම් විශාල කරුණු රාශියක් තියෙනවා. ඉතින් ආයතන පැත්තේ කරනවා නම් තමන් මං ඉතින් ඒක ගැන කියන්නේ නැහැ. අනිත් කල්යන මිත්‍ර අපිට ඒක ගැන කියලා දෙයි කියලා කල්පනා කරනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි විනෝත් මහත්මිය. ඔබතුමා අපි සාකච්ඡාවකට විශාල සාකච්ඡාවකට යොමු කළා. ඇත්තටම අපි බොහෝ වාර ගණක් අපි මේවා සාකච්ඡා කරලා තියෙනවා. දැන් අපි යමක් ඇහැට රූපයක් ගැටුණා කියලා හිතුවොත් ඇසයි රූපයයි චක්කු විඥානයයි එකතු වෙලා ස්පර්ශය හැදෙනවා. එතකොට ඒක ඒ රූපයයි ඇසයි චක්කු විඥානයයි හැදිලා ඒක විපාකයක් විදිහට දැනිලා ඒක එතනින් නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වෙලා ගිහිල්ලා ඒ අවස්ථාවේදී අපිට කුසල් අකුසල් සිතුවිලි මුකුත් එන්නේ නැහැ. එතනදි පංච උපාදානස්කන්ධය හැදුනට ඒවෙන් සංස්කාර රැස් කරන්නේ නැහැ. ඒවා ඇතුව නැතුව යනවා. ඊළඟට ඒ රූපය පිළිබඳ මානසිකාරයක් ඇති වුණොත් ඒ රූපය පිළිබඳව අපි කල්පනා කරනවා නම් මොන හරි හොඳ විදිහට හෝ නරක විදිහට රාග ද්වේෂ මොහ සහිතව අපි ඒව ගැන හිතනවා නම් අපි ඒ රූපය ගන්නවා තණ්හා දිත්‍ති මාන වශයෙන් ඒව අරගන්නවා මම මගේ ආත්මය කියලා මෙහෙම මගේ රූපය ඒ ආකාරයට ඒ විදිහට අරගෙන ඒ සංස්කාර වලින් තමයි ඒ කුසල් හෝ අකුසල් හෝ සිද්ධ වෙන්නේ එතකොට දැන් අසුතවත් පෘථග්ජනෙක් එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරය නැති කෙනෙක් ඒ ගන්නවා ඒවා ඒ යම්කිසි රූපයක් දැකලා අභිනන්දනය කරනවා ඒව ගැන සතුට කියනවා අභිවදති අජෝසය තිත්තති කියනවා ඒ බැසගෙන ඉන්නවා එතකොට ඒ ආකාරයට කරනවා නම් එතනදී සිද්ධ වෙන්නේ අකුසල් සිද්ධ වෙනවා ඒ වගේම හිත දියුණු කරලා මේවයි යථාභූත ඥානය ඇතිව මේවා පිළිබඳ යථා ස්වરૂපේ රූපේ කියන්නේ මොකක්ද වේදනා කියන්නේ මොකක්ද ආදී වශයෙන් දන්න කෙනෙක් ඒ රූපයම දැක්කහම එකම රූපේ වෙන්න පුළුවන් දැක්කහම එයා යෝනිසෝ මනසිකාරයෙන් හිතන්නේ එක්කෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් එක්කෝ කුණප වශයෙන් ඒ ආදී වශයෙන් හිතනවා එතකොට එතනදී කුසල් සිතුවිලි එනවා එතකොට අර බුදයන් වහන්සේ දේශනා කරා වගේ අර ගොයන් කපලා අයින් කරගත්තු කමතකට මේ ගොනෙක්ව දැම්මට ඒ කමතට හානියක් වෙන්නේ නැහැ. ගොයමට හානියක් නැහැ. ඒ වගේ එයාට රූප දැක්කට ඒ අවස්ථාව වෙනකොට ඒ මනසට අකුසල් රැස් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අදහසක් මම කිව්වේ මම මේ වැඩි විස්තර කරේ නැහැ සාකච්ඡාව දිගට ගෙනියන්න ඕන නිසා. අපි අනිත් කල්යාණ මිත්‍රයන්ට යොමු වෙමු මේ තව දුරටත් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා. තෙරුවන් සරණයි.
හොඳයි අපි ඉස්සෙල්ලා බලමු මේ ටිකක් අදහස් කීපයක් මතු වුණා හින්දා ආයි පොඩ්ඩක් කතා කරලා සාකච්ඡාව ගෙනියන්න බලමු. ඒත් අපි නිතරම උත්සාහ කරමු මේ සූත්‍රයට අදාළව සාකච්ඡා දෙකක් කරමු. ගොඩාක් තියෙනවා අපේ දිරුක් මහත්මයා මතක් කරපු කලා වගේ මෙතන විශේෂයෙන් ආයතන ගැන සඳහන් වෙන එක පැහැදිලි ආයතනයක් වැඩ කරන හැටි එතෙන්දී මම හිතන චිත්‍ර මහත්මිය අර තව සූත්‍රවල පෙන්නවා මේ ආයතන ගැන සඳහන් වෙන අර ඒ බ්‍රාහ්මණෙක් නැත්නම් තීර්ථකෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න ඇහුවා ආයතන සංවරය කොහොමද කියලා එතකොට ඒගොල්ලන්ගේ ශාසනයේ ආයතන සංවර කරන්නේ කොහොමද ඇහෙන් රූප දකින්න නැතුව ඉන්නවා කණෙන් ශබ්ද අහන්න නැතුව ඉන්නවා අන්න ඒ වගේ එකක්. තෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ මට මතක විදිහට තවත් උපමාවක් පෙන්නනවා. එහෙනම් අර ජාති අන්දේකුට හරි කුඩා කිරි දරුවෙකුට හරි ඕගොල්ලෝ කියන ආයතන සංවර සීලය හොඳට තියෙනවනේ කියලා. ඒගොල්ලන්ට තමයි මනතර රහත් වෙන්න පුළුවන් කියලා. හැබැයි මේ ශාසනයේ එහෙම එකක් නෙවෙයි කියලා පැහැදිලිව දේශනා කරනවා. එතෙන්දී කෙටියෙන් ගත්තොත් මේ ආයතන වහගෙන ඉන්න කියන කතාව නෙවෙයි කියන්නේ. ඇහැ පාවිච්චි කරන්න මේ රූපවලට අහු වෙන්න එපා. එහෙම නැත්නම් නිමිති ඉතුරු කරගන්න එපා කියන පැත්තක් තමයි මට මතක විදිහට එතෙන්දී පෙන්වන්නේ. ඉතින් මේ සූත්‍රෙදී අපි බලමු ආයේ මම මතක් කළොත් මේ මුලින්ම කියන්නේ මේ චක්කුඤ්ඤේසු රූපේසු උපජ්ජේය චන්දෝවා රාගෝවා දෝසෝවා මෝහෝවා ප්‍රතිගම්මාති. මේ ඇහෙන් දැකලා දැනගන්න රූපයක් චක්කුඤ්ඤේසු රූපේසු කියන්නේ ඇහැ නිසා දැනගන්න රූපයක්. එතකොට අන්න ඒකකට ඡන්දයක් රාගයක් දෝෂයක් මෝහයක් ප්‍රතිකයක් ඒ වගේ දෙයක් ඇති වෙනවා නම් දැන් ඒක වැරදි කියලානේ පෙන්වන්නේ මුලින්ම. ඒක සත්පුරුෂයන් විසින් සේවනය කරන දෙයක් සුගති ගාමනට වෙන්නේ නැහැ. ඒක අපාය ගමනටයි ඒක උදව් වෙන්නේ. ඒ වගේ එහෙම දේශනා කරලා ඒතර මේගොල්ලන්ට හික්මෙන්න කියන්නේ. තොපට නුසුදුසුයයි අසින්ගත යුතු රූපයන් කෙරෙහි සිත වළක්වන්නේය. එන විදිහට තමයි මේ සිංහල පරිවර්තනයේ තියෙන්නේ. තතෝ චිත්තං නිවාරයේ චක්කු විඤ්ඤායේහි රූපේ කියන එක එතකොට ඒකේ අන්තිමට ආපේ විදිහට හික්මෙන කෙනා අර පංච උපාදානස්කන්ධයෙන් නිදෙන ස්වභාවයක්. එතකොට දැන් මෙතන ඇහි මුලා වුණත් පංච උපාදානස්කන්ධයට අහු වෙනවා. මේකෙන් හරියට නිදෙන මාර්ගයක හිටියොත් පංච උපාදානස්කන්ධයෙන් නිදෙනවා කියන එකක් කෙටියෙන් තියෙන්නේ. ඉතින් මේ ගාක් වෙලාවට මේ බුදුරජාණන් වහන්සේ දෙන උපමා හරි වැදගත්. මොකද උපමාවකින් අපිට අදහස තේරුම් ගන්න පහසු වෙනවා. ඉතින් මෙතෙන්දී අපි අපේ හිතේ තියෙන අදහස් වලට වඩා මේ සූත්‍රයෙන් දේශනා කරන්න ඇත්තේ මොකද්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කරන මට්ටමින් සාකච්ඡාව ගියොත් මං හිතන්නේ ගොඩක් ප්‍රයෝජන වෙනවා. ඒක මං කියන්නේ මේ ප්‍රශ්න අහන්න එපා කියන එක නෙමෙයි, තමන්ගේ තියෙන ප්‍රශ්න පුළුවන් තරම් ඉදිරිපත් කරන්න. ඒ වගේම අපේ අර චිත්‍ර මහත්මියත් මං හිතන්නේ දේවරුක් මහත්මියත් කතා කරපු ටිකේ ප්‍රශ්න කීපයක් ඉදිරිපත් වුණා. එතකොට මේ ස්පර්ශය නවත්තන්න පුළුවන්ද, නැත්නම් ස්පර්ශය නිසා දුක එනවද, එහෙම නැත්නම් ඊට වඩා වෙනස් දෙයක්ද තියෙන්නේ කියන අදහසක් මතු වුණා. ඒකත් ආයතන වලට සම්බන්ධින් ද අපිට සාකච්ඡා කරන්න පුළුවන් මේ සූත්‍රයට අදාළව. එතකොට මෙතෙන්දී විශේෂයෙන් ගන්න මේ උපමා දෙකම මං හිතන්නේ වැදගත්. බුදුරජාණන් වහන්සේ නිකන් උපමා ගන්නේ නැහැ නේ, මේක තීරුම් කරන්නමයි මේ උපමා. එතකොට අර ගොනෙක් කුඹුරට බහින එක. ඒකෙදී කියනවා මේ හොඳට දඬුවම් දෙන්න කියලා නේද? ඔළුවට දණ්ඩකින් පහර දෙන්න කියනවා. ඒක එක සැරයක් නෙමෙයි, දෙසරයක් නෙමෙයි, තුන් සැරයක්. එතකොට ඒ ගොනා ආයේ ඒ ගොයම් දැක්කට ඒ කුඹුරට කියලා. එතන ඒ අප්‍රමාද වූ ගොවියා තමයි එහෙම කරනවා කියන්නේ. ඒ කියන්නේ අප්‍රමාද වූ ගොවියෙක් ඉන්නවා, ගොයම් කන ගොනෙක්ද ඉන්නවා, අර හොඳට වැඩුණ ගොයමුත් තියෙනවා, පැල ගොයම් කුඹුරක්. එතකොට ඒ ගොනා කුඹුරට බහිනකොට ගොවියා මොකද කරන්නේ? නාස්ලණුවෙන් දැඩි කොටල්ලලා නාස්ලණුව අන් දෙක අතරටගෙන තද කරලා තදකොට දණ්ඩක්ගෙන හොඳින් තලන්නේය කියලා. මේක දෙවනුවත් තුන්වෙනුවත්. එහෙම කරාම තමයි ඊට පස්සේ මේ වගේ පැල ගොයම් තියෙන කුඹුරක් දැක්කත් ඒ ගොනා එතෙන්ට බහින්නේ නැහැ කියන්නේ. ඉතින් එතෙන් අපිට තේරුම් ගන්න වෙනවා මේ ආයතන සංවරයට මොකද්ද කරන්න ඕන කියන අදහසක් එතන දෙනවා කියන එක. ඒතර ඒක පොඩ්ඩක් හොයාගත්තොත් අපිට ප්‍රයෝජනවත් වෙයි. ඒ අපේ ප්‍රායෝගිකව අපි මොකද්ද කරන්න ඕන කියන එක ගැන අදහසක් ගන්න. ඒකේ දෙවෙනි උපමාවත් අපි මේ විදිහට ගත්තොත් අර රජ්ජුරුවන්ට මුලින්ම ඇහෙන්නේ මිහිරි ශබ්දයක් විතරයි. රජ්ජුරුව ඊට කලින් ඒක අහලා නැහැ, කොහෙන් එනවද කියලා දන්නේ නැහැ. ඒකට අනිත් අයගෙන් අහනවා මොකද්ද මේ ශබ්දේ? මේ ශබ්දේ අරන් එන්න කියලා. එතකොට මේ අනිත් අය අපි හිතමු සේවකයෝ හරි ඇමතියෝ හරි අරන් එනවා මේ වීණාවකුයි, ඒක වාදනය කරන මොකක් හරි දණ්ඩක් කියමුකෝ, ඒ දණ්ඩයි ඊළඟට වාදන ශිල්පියයි කියන තුන් දෙනෙක්. එතකොට රජ්ජුරු වහනවා මේ මොකක්ද අරන් ආවේ, මේ ශබ්දේ නෙවෙයි. එතකොට අරගොල්ලෝ විස්තර කරනවා රජතුමනි මේ ශබ්දය ලබා දෙන්නේ, ශබ්දය ඇති කරන්න පුළුවන් මෙන්න මේ දේවල් වලින්. එතකොට එතන ಜಾති තුනක් අහු වෙනවා, වීණාවයි දණ්ඩයි ඒ වාදකයයි කියන. ඒ තුන් දෙනා එකතු වුණොත් තමයි මේ ශබ්දය ඉන්නේ කියන අදහස ඒගොල්ලෝ කියාදෙනවා. එතෙන්දී පොඩ්ඩක් හිතන්න කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි රජ්ජුරුව මුලින් දන්නේ මේ තුන් දෙනාගේ එකතුවකින් තමයි ශබ්දය ආවේ කියලා. ඒකට අනිත් අය තමයි ඒ ටික පෙන්නලා දෙන්නේ. අනේ එහෙම උනේ ඇයි කියන එකත් මේ ආයතන වලට සම්බන්ධ කරලා මං හිතන්නේ අපිට විමසලා බලන්න පුළුවන්. දෙවෙනි කරුණ තමයි හරි ඔය වීණාව නිසා ශබ්දේ එනවනම් කියලා රජ්ජුරුව මොකද කරන්නේ? ඊනාව කඩනවා, සත් කඩකට දස කඩකට කඩනවා. කඩලා නිකන් ඉන්නේ මේක පළලා කැබලි කරනවා. කැබලි කොට ගින්නෙන් දවනවා. ගින්නෙන් දව අලු කරනවා කියනවා. අලු වාතයේ පා කරලා හරිනවා කියනවා. සැඩ පහරක් ඇති ගංගක පා කරලා හරිනවා කියනවා. මේ ඔක්කොම කරලා ශබ්දේ දකින්නේ. අනේ එතනයි එතන ගන්න තියෙන්නේ. දීනාව පුළුවන් තරම් කෑලි 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 වලට කඩලා දූවිලි අංශු වලට කඩලා ගඟෙත් පා කරලා වාතයේත් පා කරලා ඒත් ශබ්දේ දකින්න නැතුව මොකද කියන්නේ? පින්නත වීණාව නම් ලාමකය. වීණාව යමක් වීණාව නම් ඒ සියල්ලම ලාමකය. ඒ මේ ජනතමේ බොහෝ වෙලා ප්‍රමාද වූයේ හිස් වූයේ වෙනවා. ඒ කියන්නේ මේ වීණාවක් අල්ලගෙන මේගොල්ලෝ කොච්චර ප්‍රමාද වුණාද හිස් වුණාද මේ ශබ්දයන් නැති දෙයක් අල්ලගෙන කියන එක. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ එතනම පෙන්නවා මහණෙනි මහණතෙම රූපයාගේ ගති සියල්ල සොයයි. එතකොට අර වීණාව කඩලා බිඳලා බලලා අලු කරලා දාලා ඒ කරපු එක වගේ නේද මේ රූපයාගේ ගති සියල්ල සොයන එක. එසේම වේදනාවගේ ගති සියල්ල සොයයි, සංඥාවගේ ගති සියල්ල සොයයි, සංස්කාරයන්ගේ ගති සියල්ල සොයයි, විඥානයාගේ ගති සියල්ල සොයයි. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධයම වෙන වෙනම ගත්තොත් අර වීණාව වගේ කියන එක තේරුම් ගන්න. ඒ කියන්නේ රූපයත් උපමා වෙන්නේ වීණාවට, වේදනාවත් වීණාවට, සංඥාවත් වීණාවට, සංකාරෙත් වීණාවට, විඥානයත් උපමා වෙන්නේ වීණාවට. එතකොට මේ රජ්ජිරුව කරන්නේ ඒක කඩලා බිඳලා බලනවා. ඉස්සෙල්ලා කෑලි වලට කඩනවා, ඊළඟට කුඩු කරනවා, අලු කරනවා, වාතේ පා කරනවා, ගඟේ පා කරනවා. ඉතින් කොහොමද මේක අපිට සම්බන්ධ කරගන්න පුළුවන් මේවා පිරිසිඳ දකින්න ඔය ಜಾති පහ කියන එක? ඒතර එහෙම හොයන කෙනාට මොකද වෙන්නේ? දේශනා කරනවා රූපේ මටේ මගේ හෝ මම වෙමි කියා හෝ යම් ගතියක් වෙනං එය ඔහුට නොවේ කියලා. කාටද? මෙන්න මෙහෙම මේ හොයන කෙනාට, බලන කෙනාට. එහෙනම් මේ ඇහෙන් රූපයක් දකිනකොට කරන්න ඕන වැඩපිළිවෙල ගැන අදහසක් තමයි මේ සූත්‍රයෙන් දෙන්නේ. ඒත් බුදුරජාණන් වහන්සේ ඒක පෙන්වන්න හැදුවේ මොන වගේ දෙයක්ද? දැන් ඒක තේරුම් ගත්තොත් අපිට මාර්ගය වඩන්න ගොඩක් උදව් වෙයි. ඒතර මේ වීණාව සම්බන්ධ වෙන්නේ නැත්නම් මේ ගුණා සම්බන්ධ වෙන්නේ කොහමද? අපේ ආයතනයකට කියන පැත්තෙන් අපි අදහස් ඉදිරිපත් කළොත් මම හිතන්නේ මේ සූත්‍රෙන් දෙන අදහස තේරුම් අරන් අපිට ඒක අපේ ප්‍රායෝගික පැත්තකින් යොදා ගන්න උදව් වෙයි කියලා. ඉතින් අපි මේක සාකච්ඡාව අපි ඒ පැත්තෙන් තව ටිකක් ගෙනියන්න උත්සාහ කරමු. ඒ අතර අර කලින් මතු වුණ ප්‍රශ්න වලටත් අපි මේ අනුසාරයෙන් පිළිතුරක් ලබා ගන්න උත්සාහ කරමු. ඉතින් කල්යාණ මිත්‍රයන්ගෙන් මම ඉල්ලා හිටිනවා දැන් මේක අපේ ඇහෙන් දකින එකකට හරි කනෙන් අහන දෙයකට හරි මේ උපමාතක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අදහස් ඉදිරිපත් කරන්න බලන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි බොහොම පිං කොග්ගලගේ මැදිතුමා. මම කල්යාණ මිත්‍රින්ට ආරාධනා කරනවා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා. සේන මහත්මයා ඔබතුමාට පුළුවන්ද සම්බන්ධ වෙන්න?
රාගයක් හෝ මෝහයක් වුණොත් තමයි මෙතන මේ ප්‍රශ්නේ තියෙන්නේ කියන එක. එතකොට දැන් මෙතන එහෙම නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඡන්දයක් රාගයක් මෝහයක් කියන නැත්නම් ගැටීමක් නැත්නම් පටිගයක් ඒ විදිහ තියෙනවා නම් මෙතනදී අපිට එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම නැතුව මේ රූප ශබ්ද ගන්ධ රස කිසිම ඒවා පාවිච්චි කළාට කිසිම ප්‍රශ්නයක් නැහැ කියන එක තමයි මට තේරුනේ. මොකද මෙතන ප්‍රශ්න වෙන්නේ ඒ විදිහට ඇති වෙන එක. ඉතින් ඒ විදිහට ඇති වෙන එක අපේ ප්‍රත්‍යක්ෂන සිතේ තියෙන එක තමයි ප්‍රත්‍යක්ෂන සිතේ නැත්තම් සිතේ ඇති වෙන ගතිය. එතකොට ඒක බුදුහාමුදුරුව සම්බන්ධ කරනවා අසත්පුරුෂයාට. සත්පුරුෂයාගේ ක්‍රියාවක් හැටියට සත්පුරුෂයෙක් වෙන නැත්නම් ඒකෙන් මිදෙන්න නම් කරන්න ඕන ක්‍රමයක් හැටියට තමයි බුදුහාමුදුරුව පළවෙනි උදාහරණය මට තේරුනේ. ඒ කියන්නේ අපි අපි ඒ කියන්නේ ඒ ගුණාව අල්ලගෙන ගුණාට තුන්සරයක්ම ගහලා ගුණාව ඉක්ම උගන්නික නඩුවෙන් ඇදලා. ඉතින් ඒ වගේ තමයි දැන් භාවනාවේදී අපි දන්නවා මුලදීම කරන්නේ ද සමතේ වගේ. ඒ කියන්නේ මුලින්ම අපේ සිත සංසුන් කරගන්නවා. මේ සංසුන් කරගන්න සිතට අපි පුළුවන් තරම් දේවල් යොදවන්න ඕනේ. කියන්නේ දැන් එක එක ආරම්භණයක් ඇති කරන දෙයක් මනසේ සිත තියාගෙන ඒ ඇති වෙන ශබ්ද හරි නැත්නම් අනිත් දේවල් වල ආදීනව නැත්නම් ඒක අසුභය සිතලා ඒවෙන් අපි සිත මුදාගෙන තමයි මේ සිත තැම්පත් කරගන්න ඕනේ. අපේ දිලුක් මහත්මයා කිව්වා වගේ දැන් ඒක කළාට පස්සේ ඒක ටික කලක් පුරුදු වුණාට පස්සේ අර ගුණා කුරක නැතිව වගේ ඒ වගේ අපේ සිතත් එක්තරා පාලනයකින් සිත පවත්වා ගන්න පුළුවන් කතිය තියෙනවා. ඒක අර අර කළාට පස්සේ මේ ගතිය ඊට පස්සේ මේ ගතිය තවදුරටත් සඳහන තමයි බුදුහාමුදුරුවෝ ඊළඟ උපමාව වීණාවේ උපමාව දුන්නේ. වීණාවේ උපමාවේදී වීණාව ශබ්දය ගැන ඒ රජුරුව හිතලා ඒ වීණාව ශබ්දය ගන්න බැලුවා. ඒ වගේ තමයි අපි දැන් යම් කිසි උදාහරණයක් ගත්තොත් අපිට රස කැමක් ලැබුණාම අපිට ඒ කැම රසය දැක්කාම ඊට පස්සේ ඒක මේ දකින්නවා නම් සුපර් මාකට් එකේ අපි ඒක අපෝ ගන්න බලනවා. ඒ රසය ඇති උනේ ඒ කෑම වර්ගයේ කියලා. නමුත් අතවස්සේ මෙතන ඒක විග්‍රහ කරලා බලනකොට බුදුහාමුදුරන්ගේ ධර්මය අනුව මේ කෑමද මේ රසය නැත්නම් කෑමෙන් දිවටද රසය දැනුනේ කියලා බලනවා. නමුත් අර ඒක පැහැදිලි මං කියුවා දැන් දිව කියන එකටත් රසය දැනෙන්නේ නැහැ. දිව කියන එකේ රසය ගන්න ඒක දොරටුවක් පමණයි. නමුත් එතන රසය දැනෙන්නේ විඥානේ. ඒ විදිහට ඒක කඩලා කඩලා කොටස් කර කර කොටස් කර කර බලන එක තමයි මේ විනාව කොටස් කර 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 අන්තිමේදී දූවිලි කරලා යවන එක. ඒ කියන්නේ මෙතන කිසිම ලාමකයි නැත්නම් මෙතන ගැටියුතු දෙයක් නැහැ. මේ රසය කියලා දැනගත්තේ මේක මගේ සිතේ ඇති වෙච්ච මේ රාගී අදහසක් විතරයි කියන එකට පත් කරගන්න තමයි බුදුහාමුදුරුව මට තේරෙන විදිහට ඒ වීණාව කියන උපමාවෙන් දෙන්න ඇත්ති කියලා ඒ විදිහටයි මට තේරෙන්නේ. ඉතින් මේ විදිහට ඒක නාමකයි ඒකෙන් කිසි ගැටුමක් නැහැ කියලා සිතට අවබෝධ වුණාට පස්සේ අපිට ලැබෙන ඕනෑම දෙයක් ඒ කියන්නේ අර ගුණා උකුඹරට බහින්නේ නැහැ වගේ අපිට අපේ සිත ඒ විදිහට පුරුදු කරගත්තොත් ඕනෑම තැනකට අපි යනකොට ඒ සිත අනිත් දේවල් ගැටීමක්වත් ඇලීමක්වත් නැතුව අපේ සිත පවත්වන්න පුළුවන් කියන එකයි මම මේ සූත්‍රයෙන් තේරුම් ගත්තේ.
තෙරුවන් සරණයි. මේ සේන මහත්මයා මම හිතන්නේ ඔබතුමා ඉදිරිපත් කරන්න උත්සාහ කළේ මේ උපමා දෙකෙත් යම් කිසි වෙනසක් තියෙනවා. පළවෙනි එක තමයි මේ ගුණාගේ උපමාවෙන් පෙන්වන්නේ අපේ සමතය වගේ එකක්. වීණාවේ උපමාවෙන් පෙන්වන්නේ විදර්ශනයේ වගේ එකක් කියන කරුණත් ඉස්මතු කරන්න ඔබතුමා උත්සාහ කළාද? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඒ කියන්නේ දැන් ගුණාගේ උපමාවේදී ගුණාට ගහලා කරන එක අපේ සිත පාලනය කරගතු යුතු දෙයක් හැටියටයි මම තේරුම් ගත්තේ. වෙනස් වෙන්න පුළුවන් මගේ තේරුමයි මම මේ කතා කරන්නේ. ඒක එක ඇට එක එක විදිහට මේක දකින්න ඇංගල් එක වෙනස්. ඒකෙන්ද අනිත් පැයක අදහසුත් මම අගය කරනවා. තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. ඒක හුඟක් වැදගත් අදහසක්. ඒකයි මම ආයේ මතු කළේ අපේ කල්යාණ මිත්‍රයන්ටත් ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. අපි බලමු තව අදහස් විමසලා. තෙරුවන් සරණයි.
ඩොක්ටර් කමල් තෙන්නකෝ ඔබතුමා ඉන්නවද වැඩසටහනේ කතා කරන්න පුළුවන් ඉන්නවනම්?
තිරුවන් සරණයි බැහැමෝටම. ගුගලේ මහත්තයා මේ අමුත්‍යයක් පෙන්වා, එක සමත භාවනාව සහ විදර්ශනා භාවනාව වගේ දෙයක්. අවුදැන් ඒ ගොවි අයගේ කුඹුරු බේරගන්න මේ සතාට හිරිහැර කරලා එයා බය ගන්නලා තියාගත්තා. හැබැයි එයා කවදා හරි ආයෙත් යන්න පුළුවන්. හරියට සමත භාවනාවක් වගේ. අත විදර්ශනා භාවනාව නැත්තම් මේ රජතුමා එයා කවදාත් සද්ද හාරලා තිබුණේ නැහැ. කොහෙන්ද ආවේ කියලා දන්නේ නැහැ. එයාට සද්දේ යොන වුණේ ඒ වීණාව ගෙනාපුවාම. එයා එක කල්පනා කරේ, මට වීණාවේ වැඩක් නැහැ, සද්දේ යොනේ කියලා. ඒකයි එතෙන්දී ඒ වීණාවට අපිට ගන්න පුළුවන් අපේ ආයතනයක්. එතකොට ඒ වීණාවේ දණ්ඩ හරියට එළියෙන් එන රූපේ වගේ. එතකොට ඒ වීණා වාදකයා අපිට ගන්න පුළුවන් විඥානය හැටියට. අනේ තුනේක තුනම ස්පර්ශය ඇති වෙනවා. එතකොට තමයි සද්දේ ඇති වෙන්නේ. ඒ තුනේක තුනම. ඉතින් එතෙන්දී රජතුමා ඒක සම්පූර්ණයෙන් බැහැර කරලා ඒක විනාශ කරලම දාලා ඒක පුච්චලා දාලා, ඒ කියන්නේ හරියට විදර්ශනාවකින් ඒක සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මා වගේ. අර සමත භාවනාවේ කලින් කියපු දෙයට වගේ. වෙනස්ව කල්පනා කරනවා නම් එතකොට ඒ දැන් අපි ආයතනයක් ගත්තා නම් ඒ අධ්‍යාත්මික ආයතනය හැටියට ඒ වීණාව, බාහිර ආයතනය හැටියට ඒ දණ්ඩ, විඥානය හැටියට ඒ වාදකයක් ගත්තාම ඒ තුන එකතුනාම ඒ තෙන්න සංගති පස්සෝ. එතකොට තමයි ඒ සද්දේ ඇති වෙන්නේ. ඒක තමයි රජතුමාට ඇහුනේ. නම් ඒ රජතුමා ඒක බාරගත්තේ නැහැ. ඇයි? දැන් අපි නම් කරන්නේ සද්ද ඇහුනොත් මොකද්ද? වීණාව බාර ගන්නවා නේ. ඒ කියන්නේ ඒකට අපි මේ ඒ සංඥාවට අපි බාරගන්නේ ගිහිල්ලා ආයතන නැත්තම් බාහිර ආයතන තියෙන දේවල් එකතු කර ගන්නවා. ගෙදර ඔරල වලපම් තියෙන ඔක්කොම එකතු කරලා තියෙන මේ වගේ දේවල් තමයි නේ. මේ එහෙම නැත්නම් දැන් අර සිනමා මහත්තය කියුවා වගේ රහ දෙයක් හම්බුනා නම් ඒ රහ හදන එක හරි ගණක් තියාගන්නවා. ඒක වැඩක් කරනවා නේද? ඉතින් ඒකෙන් බහැර කිරීම තමයි ඉතින් පෙන්නන්නේ. මම හිතන්නේ මම යමක් කිව්වා කියලා තේරුම් ගන්න.
බොහොම පින්කමල් මහත්මයා, තවත් කල්යාණ මිත්‍රිය අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ශාන්ති බණ්ඩාරනායක මහත්මිය, ඔබතුමියට යමක් කියන්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා.
හොඳයි, මම මෙතන තව ටිකක් මතක් කරන්නම්. මේ දැන් හොඳයි මේ සාකච්ඡාවක් තියෙන්න ඕන අපිට. මේමයි හැඟ වුණ අදහස් මතු කරගන්න. ඉතින් බොහොම ලස්සනට මං හිතන්නේ මේ මමත් කලින් හිතලා නොතිබුණ පැත්තක් මතු වුණේ අපේ අර සේන මහත්මයාගේ විස්තරෙන්. මේ උපමා දෙකේ එකකින් සමතයත් අනිත් එකෙන් විදර්ශනාවත් කියන අදහස ඒක අපේ කමල් මහත්මයා තව ටිකක් ඒක පැහැදිලි කළා. ඉතින් පළවෙනි එකේ කරන්නේ දඬුවමක් දෙනවා විතරයි. ඊට වඩා හේතු කාරණා හොයන්න යන්නේ. එතකොට අපිට ඒක ගන්න පුළුවන් අර අපි සමතකමතහනක හිත එකඟ කරනවා වගේ දෙයක්ද කියලා. මේ අදහස් වැරදි වෙන්න පුළුවන්. අපි ඒ උනාට සාකච්ඡාවක උදව් වෙන්නේ අපිට මේ දහමේ සැඟවුණ දේවල් මතු කරගන්න. ඒ වගේම වීණාවේදී ඊට වඩා එහාට යනවා. අර දඬුවමක් දීලා නවත්තන එක නෙමෙයි. අර කමල් මහත්තයා මතු කළා වගේ දැන් දඬුවම දුන්නාට ඒක එතන තියෙන අර තුන්සරයක්ම කියන එකේදීත් පැහැදිලි වෙනවා. මේක එකතරයක් කරලත් බෑ, දෙකාරක් කරලත් බෑ, තුන්වෙනි සැරෙත් මේ වගේම දරුණු දඬුවමක් දෙන්න ඕන. මේක
දරුණුකම පෙන්වන්න තමයි මේ දඬුවම දෙන හැටි විස්තර කරන්නේ. මන් දෙකෙන් අල්ලලා නාස්නමින් ඇදලා දණ්ඩකින් ඔළුවට පහර දීලා වගේ ඒක බොහොම උත්සාහයක් කරන් කරන දෙයක්. හැබැයි ඒක එකතරයක් කළාට වැඩක් වෙන්නේ නැහැ. දෙසරයක් කළාට වැඩක් වෙන්නේ නැහැ. ඒ තුන්සරයක්ම එතනම පැහැදිලි කරනවා. හැබැයි මේ වීණාවේ උපමාවේ එහෙම දෙතුන්සරයක කතාවක් නැහැ, එකතරයයි. ඒතන අපට පේනවා ඒක ප්‍රඥාවට සම්බන්ධ වුණ දෙයක්. ඒක විදර්ශනය කරනවා වගේ වැඩක් කියලා අදහස් කරන්න පුළුවන්. ඒ වගේම මේ කමල් මහත්තයා මේ උපමාව ආයතනෙට සම්බන්ධ කළා. අනේ ඒ පැත්ත තමයි අපිට මේ බොහොම වැදගත් වෙන්නේ. දැන් අපි මේවා ආයතනෙට සම්බන්ධ කරගන්නේ කොහොමද? එතකොට ඇහැ කියන එක වීණාවටත්, රූපය කියන එක දණ්ඩටත්, ඊළඟට චක්කු විඥානය කියන එක වාදන ශිල්පියටත් උපමා කරන්න පුළුවන් කියලා. ඊළඟට ඒ තුනේ ස්පර්ශය නිසා මතුවන ශබ්දය තමයි අපි අර මුලින්ම ඇහුණ ස්වභාවය. දැන් රජ්ජුරුවන්ට ඉස්සෙල්ලා ඇහෙන්නේ ශබ්දයක් විතරනේ. ඒතර ඒක මිහිරී බොහොම. එතකොට ඒකට ඇලීමක් තණ්හාවක් ඇති වුණ හින්දා නේද ඉතුරු කොටස් ටිකට ගියේ. කරන්න එතනත් අපිට මේකේ ගන්න පුළුවන් දෙයක් තියෙනවා මේ ආයතන ගැන බලද්දි. දැන් අපේ යම් කිසි දෙයකට තණ්හාවක් වුණා. තණ්හාව උනේ ශබ්දයට, ඒ කියන්නේ ස්පර්ශයෙන් හටගත්තු දෙයකට කියලා හිතන්න පුළුවන්. එතකොට ඒකේ විස්තර ටික හොයනකොට දැන් මුලින්ම දන්නේ නැහැ මේක කොහෙන් ආවද කියලා. මේ විස්තර හොයනකොට නේද අර ජාති තුනක් අනිත් අය අරන් ආවේ. ඒකට ටිකක් නුවණින් විමසනකොට පේනවා මේක නිකන් නෙමෙයි. මෙන්න මේ තුන් දෙනාගේ ස්පර්ශයක් මතමයි හටගන්නේ. ස්පර්ශේ නොවුනොත් ඕක හටගන්න බෑ කියන ධර්මතාවිකුත් එතන දකින්න පුළුවන් නේද? ඒකට අර ඒකේ පටිච්ච සමුප්පාද පැත්තකුත් පේනවා. මේ සමුදේ නිසා තමයි මේක හටගත්තේ. මේ සමුදේ යෙදුන් නැත්තම් මේක හටගන්න බෑ නේද කියන නුවණකුත් එනවා. ඊළඟට තව කරුණක් මෙතන මතුවෙනවා. දැන් අරගොල්ලෝ අරන් ආවේ වීණාව, දණ්ඩ, වාදන ශිල්පියා. දැන් ඕවා නේද ඇත්තටම අපි මේ උපාදාන කරන දේවල්. දැන් අපේ ගෙවල් වල බැලුවත් සමහර විට ඔය මියුසික් වලට කැමති අය ආරයට පියානෝවක් ගෙනෙලා තියි. නැත්නම් වෙන වෙන ඉන්ස්ට්‍රුමන්ට්ස් ගෙනෙලා තියි. මට පේන්නේ ඔය ගේවටේ රවුමක් බැලුවොත් තියෙන ඔක්කොම මේ අපි මේ එකතු කරගත්ත වීණා වගේ. ඇත්තටම අපි මේ බඩුවලට තණ්හාවටද ගෙනාවේ නැත්නම් ඒව නිසා යම්කිසි ආස්වාදයක් උපද්දන. අර වීණාව වාදනය කිරීමේදී උපද්දන හඬ වගේ. අන්න ඒ මහතෙදි උපදින දෙයට තණ්හාවක් නිසා නේද මේ බඩු ටික එකතු කරගත්තේ. මෙතනත් හිතන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් රජ්ජුරුව ආසකලේ සද්දෙටද වීණාවටද? ඒකට පේනවා ආසකලේ සද්දෙට. තව දෙයක් කිව්වොත් තණ්හාකලේ ශබ්දය. හැබැයි ශබ්දය අරන් එන්න කිව්වට අරගොල්ලන්ට අරන් එන්න බෑ. ඒ කියන්නේ ශබ්දේ තියාගෙන ඉන්නේ හැකියාවක් නැහැ. හැබැයි දැන් මේක ගැන බලනකොට නුවණින් පේනවා මේ ಜಾති තුන තිබුණත් නම් ආයේ ශබ්දේ උපද්දව ගන්න පුළුවන්. එතකොට අපි ශබ්දෙට තණ්හා කළාට රැස් කරන්නේ වෙන ಜಾති ටිකක්. ඒ රැස් කරන ಜಾති ටික නේද අර වීණාව. අපි ওই රැස් කරන බඩු භාණ්ඩ වගේ. අන්න ඒවා තමයි මේකේ මේ උපාදාන කරන දේවල්. ඒ තණ්හාවේ උපාදානයේ වෙනස දකින්න හොඳ තැනක් ඕක. ඒ කියන්නේ තණ්හාව කෙලින්ම එක විද්‍යමාන වෙන්නේ නැහැ. තණ්හාව තියෙනවා කියලා පේන්නේ උපාදාන කරලා රැස් කරගත්තු බඩු ටික දිහා බැලුවහම. අන්න මේ මට කොච්චර තණ්හාවක් තියනවද කියන එක ටිකක් හොයාගන්න උදව් වෙන දෙයක්. එක පැත්තකින් ගත තණ්හාව ඇති උනේ එක දෙයකට උපාදාන කලේ තවත් දෙයක් කියන ඒ කරුණ. ඊළඟට අපි මේකේ
නුවණින් දකිනවා නම් නිදර්ශනයක් කරනවා නම් කරන්න ඕන එතකොට මොකේද? සද්දේ ගැනද නැත්නම් මේ උපාදාන කරපු දේවල් ටිකේද? ඒකට පේනවා උපාදාන කරපු දේවල් ටික කියලා. ඒ උපාදාන කරපු දේවල් තමයි රන්තිමට කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. එතකොට මෙතන වීණාව වගේ. ඒ අපි තේරුම් ගන්න ඕන මේ රජ්ජුරෝ වීණාව කඩලා බැලුවා වගේ. ඉතින් අර අනිත්‍යලි දණ්ඩ කියන එකයි වාදන ශිල්පියත් ඒ විදිහටම නුවණින් විමසන්න ඇති කියලා ඒක කැමතිනා හිතා ගන්න. අපි දැන් වීණාවෙන් ගත්තොත් අපි උපාදාන කරපු දෙයක් මේක. එතකොට මේ එක උපාදාන කරපු ඇහැ වෙන්න පුළුවන් නැත්නම් එහෙන් ගත්තු රූපේ වෙන්නත් පුළුවන්. ඒ වගේ හිතන්න. ඒතර රූප උපාදානය නම් දැන් මේ රූපේ නුවණින් විමසන්න විදිහක් තමයි මේ පෙන්වන්නේ. පළවෙනි දේ මේක කඩලා කඩලා බලන්න. ඒක හරියට අපි දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ශරීරයක් උපාදාන කරලා නම් මේක හැදිලා තියෙන කෙස්ලොම් නියදත් වගේ කොටස් ගොඩකින් නේද කියලා දකින්න පුළුවන්. මේක තව ටිකක් අර කුඩු කරලා බලනවා වගේ දෙයක් තමයි. නෑ, ඕවත් මේ සතර මහා ධාතුවෙන් හැදිච්ච දේවල් නේ කියන මට්ටමකට බලන්න පුළුවන්. හැබැයි එතනින් නවතින්නේ නෑ. ඒක වාතේ පා කරලා යවන්න, ගඟේ පා කරලා යවන්න කියන කතාවකුත් තියෙනවා. එහෙම වුණොත් තමයි මේක ආයි අර උපාදාන කරන මට්ටමකට එන්නේ නැති වෙන්නේ. ඒක නුවණින් විමසන්න මම ඉතුරු කරනවා. එතකොට අන්න ඒ වගේ සම්බන්ධෙකුත් මේකෙන් දකින්න පුළුවන්. විශේෂයෙන් මෙතන අර සමතයයි විදර්ශනාවයි දෙකට මේ උපමා දෙක ගොඩක් ගැළපෙනවා කියන කරුණත් අර මූලිකව කරන්නේ අපි දඬුගමක් දීලා නවත්තනවා වගේ අපි එක අරමුණකට දැන් ආනාපාන සතිය නම් හුස්මට අවධානය යොමු කරලා අනිත් ආයතනවලට උපදින්න දෙන්නේ නැහැ වගේ දෙයක් කරනවා. ඒක එතකොට සමතයක්. හැබැයි ඒක යෙදෙනකන් එහෙම තියෙයි. යෙදෙන්නේ නැති වෙනකොට අරගොල්ලෝ ආයෙ වැඩ පටන් ගන්නවා. එහෙනම් අපිට මේ සමතෙන් විතරක් නවත්තගෙන බෑ. විදර්ශනාවකින් මේක ආයෙ අපි මේවට අහු නොවන මට්ටමකට ගේන්න ඊට වඩා නුවණින් විමසන පැත්තකුත් තියෙනවා කියනවා වගේ අදහසක් මට නිකන් හිතෙනවා. අපි තව ටිකක් සාකච්ඡා කරලා බලමු මේව ගැන අදහස් තියනවාද කියලා. තෙරුවන් සරණයි.
ඔව්, තෙරුවන් සරණයි. ශාන්ති බණ්ඩාරනායක මහත්මිය, ඔබතුමිය කතා කරන්න හැදුවා නේද? අදහස් ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරන්න. අපට ඇහෙන්නේ නැහැ ඔබතුමිය. එතුමිය විසන්දි වෙලා කතා කරන්න.
ඉතින් සරණයි. සමා වෙන්න අද මම සහභාගි වෙන්න එක්කයි. සාකච්ඡාවක් මම සම්බන්ධයෙන්
රුණ මහත්මයා ඔබතුමා සම්බන්ධ වෙන්න පුළුවන් නම් අපි ඉතාම අගය කරනවා.
තේරුවන් සරණයි කොග්ගල මහත්මයා දෘෂ්ටිප දෙනාටම. මේ කොග්ගල මහත්මයාට කියපු එක තමයි මට හුඟක්ම අර පැහැදුණු කතාව නේ. අර සමන්තීකින් සමා විදර්ශනාවට යන්න ඕනේ කියන එක. මේ ඒකේදී උදාහරණෙ නම් මට තේරුනේ පොඩ්ඩක් වෙනස් විදියකට. එතනදී ඒකේ අර ශබ්දේ හොයන්නේ වැරදි විදියකට තමයි ශබ්දේ කඳ හදන්නේ වගේ කතාව මට තේරුනේ. රජතුමා වැරදි අනුගම වැරදි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවා. එයා කැමති ශබ්දය අහන්න ඒකෙන් එයාට ඒක හම්බුන්නේ නැහැ වගේ තමයි මට තේරුනේ. මම තේරුම් ගත්ත විදිහ වැරදි දන්නේ නැහැ. හැබැයි ආරක්ෂිත තේරෙන මට තේරෙන්නේ මේ සූත්‍රේ කරන් යනකොට පාවික පැත්තෙන් අර අපි අර තියෙන අර උපන්දි කියනා වගේ ඡන්දයක් හරි ගැටීමක් පටිගයක් හරි මොහයක් හරි කියනකොට අර ආයතන ක්‍රියාකාරීත්වයක් දකින්න කලින් අපි ඒකට මේ ඇලිලා ඉවරයි. මම මාගේ කියලා අරගෙන ඉවරයි කියන එකයි. එතකොට ඒක අර ඒක අඩු කරගන්න කොහොමද අර දීපු මාස්ටර් කියෝ වගේ අපිට මේක වුණත් කැමති වුණත් නැති වුණත් වෙනව නෙමෙයි. අර ඒක ඒ වගේ දෙයක් වෙනවා. ඒක වෙන්නේ මොකද? මේ අපිට අර ඒක අර හිතේ ක්‍රියාකාරීත්වය වැඩි නිසා, අපේ මෝහය වැඩි නිසා, අපේ අර සමතයක් කියන පුරුදු කරලා නැති නිසා විදර්ශනා කරලා පුරුදු නැති නිසා ඉක්මනට මේක අර ඝන සංඥාවෙම ආරම්භ පුරුදු වෙලා තියෙන මේ ආයතන කියලා පරිච්ඡයක් කියලා දකින්න අපි හිත එහෙම දියුණු නැති නිසා එකපාරම අපි ඒ රූපයේ හරි ශබ්දයට හරි ඉක්මනට ඇලෙනවා. ඉතින් ඒක ඒක අඩු කරගන්න තමයි කොහොමද ඉක්මවන්න ඕනේ කියන එක තමයි ඉස්සලාම සමතකෙන් වගේ ඉක්මවන්නේ කොහොමද කියන එක අර ගොනාව මේ මෙල්ල කරගන්නවා වගේ හිත කොහොමද අපි මෙල්ල කරගන්න ඕනේ ඒ ඡන්දයක් ඇති ඡන්දය ඇති නොවෙන්න නෙමෙයි ඡන්දය අඩු කරගෙන හරි මෝහය අඩු කරගෙන හරි හිත පයම් කිසි ප්‍රාණයකට ගත්තොත් විතරයි මෙතන ආයතන ක්‍රියාකාරීත්වයක් අපිට දකින්න පුළුවන් කියන එක විදර්ශනාවේ ඒක තේරුම් ගන්න. නැත්නම් ඉස්සල්ලාම රූපයක් දැකු ගමන් විදර්ශනාවකට අපිට එන්න පුළුවන්කම තියනවාද කියන එක මම දන්නේ නැහැ. මට නම් පොඩ්ඩක් අපහසුයි අද දුක් කරද්දී කියෝයි මට අත අපහසුයි ඒ වගේ තත්යකට එන්න එකපාරම. එයා සමතයක් වගේ දීල චිත සමාධි වුණොත් පොඩ්ඩක් හරි හිතලා එතන බ්‍රේක් කරගන්න පුළුවන් නම් එතකොට තමයි පොඩ්ඩක් දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ හිතේ ක්‍රියාකාරීත්වය මේකයි කියන්නේ. ඒ කියන්නේ ඒක හරි අර ප්‍රෝග්‍රෑම් හත කිව්වා වගේ ඉස්සල්ලාම යම්කිසි සමාධියක් තියෙන්න ඕනේ හිතේ මේ ආයතන වල ක්‍රියාකාරීත්වය දකින්න නම් ඒ සමාධිය කියන්නේ සමතකින් හරි විදර්ශනාවකින් හරි ගන්න කලින් අපි දැන් විදර්ශනාව කරත් යම්කිසි සමාධි මට්ටමකින් පස්සේ තමයි විදර්ශනාවකට යන්න පුළුවන් කියන එක තමයි තේරුම් ගත්තේ. මේකෙත් ඒකම කියනවා අපේ තියෙනවා නම් ඉතින් අර කෙලස් වලට තියෙන කෙලස් නිසා ආංශය නිසා සිත සමාධි කිව්වා වගේත් අර ඒ රුචි අරුචිකම් නැති වෙනවා. රුචිකම් රුචියක් ඇති වුණොත් ඒක රැඳෙනවා. අරුචියක් ඇති වුණොත් ඒක ඉතින් ගැටෙනවා. ඒ රුචි අරුචිකම් ටික අඩු කරගෙන අඩු කරගත්තොත් මේක ඊට පස්සේ ආයතනයක ආයතනක් වැඩ මේ ආයතනක ක්‍රියාකාරීත්වන්නේ මෙතන වෙන්නේ මෙතන රූපය මෙතන මේ ඇහැ තියෙනවා ඒකෙන් දෙකෙන් තමයි මේ වෙන්නේ කියන එක දැනගන්න ඒ වගේ විදර්ශනාවකට ඇඳලා මුලදී අර සමතකින් හරි මුඛකරේ අර තියෙන කැමැත්ත අඩු කරගන්න ඕනේ කියන එක තමයි කැමැත්තයි අකමැත්තයි කියන්නේ ලයික් ඩිස්ලයික් කියන එක දෙක උඩ තමයි අපි මේ ඉඳවන්නේ. ඉතින් ලයික් ඩිස්ලයික් ටික අඩු කරගෙන නිකන් මැද ඉඳගෙන බලන්න පුළුවන් ඒක මැදින් පිටර වෙයි මැදට එන්න පුළුවන් නම් ටිකක් තමයි අපිට මේ ආයතන ක්‍රියාකාරීත්වයට ගිහිල්ලා විදර්ශනාවක් කරලා ඒක සම්පූර්ණයෙන්ම ඒක නැවත ඇති ඉනවන්තත්වයක ගන්න පුළුවන් කියන එක මම කිව්වත් ඒකත් කිව්වා අපි දැන් ගාක් කියලා කරුදාවේදීනේ දැන් සුතමේ පැත්තෙන් අපි දන්නවා චුට්ටක් මේවා වෙන්නේ කොහොමද කියන්නේ. දැන් කියන්නේ අපි කතා කරන පොරොත් වෙලා තියෙන්නේ මගේ කණෙන් මේ වෙන දේ මගේ ආයතන වලින් වෙන දේ කියන එකක් තාම අපි කතා වෙන නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තේරෙන්න ඕනේ ආයතන විතරයි තියෙන්නේ මම කියන එක නැහැ කියන එක නෙමෙයි. අර කතා කරන අපි දැන් අර අනාත්මී ආත්ම සංඥාව වගේ මේ ආත්මී අනාත්ම සංඥාවක් වගේ තමයි අපි මේ යන්නේ. එතන නිත්‍යයි කියලා හිතාගෙන අනිත්‍ය සංඥාවක් අපි හිතනවා වගේ. ඒක එහෙම තියෙනකම් අපිට මටත් තේරෙන්නේ මම අපි බලා මම බලන්නේ අපි කියන කම කියන්නේ මම බලන්නේ මම මගේ ඇහැෙන් මේ එහෙම එකක් තියෙනවා කියන එක. දැන් ඒ මාව සම්බන්ධ කරලා මේ ආයතන වගේ මේ ආයතන හයක් විතරයි තියෙන්නේ මම කියන කෙනෙක් සංඥාවක් නැතුව බලන්න පුළුවන් ද කියන එක මාත්නේ උත්සාහ කරලා බලනවා. නැත්නම් අර මම මගේ කන්නේ මේ මගේ චක් විඥානේ එහෙම කියලා ගත්තාම ඔල්රෙඩි ඒකට ගිහිල්ලා ඉවරයි කියලා තමයි මට තේරුනේ. ඒක අර ආයතන ක්‍රියාකාරීත්වය දකින්න සම්පයක් නැතුව අර සුතමේ පැත්තෙන් විතරක් අල්ල ගත්තයි කියලා ඒක සාර්ථක වෙන්නේ නැහැ වගේ එකක් තමයි තේරුනේ මේ සුත්තේ කියනකොට. කොබල මාත්යෙන් අන්දස් දැනගන්න කැමතියි.
තෙරුවන් සරණයි මහත්මයා. පොඩ්ඩක් ඒක කරන්නේ මම කියපු එක ගැන ටක් ඒක මේ නිවැරදි කරන්න ඕන මට හිතෙන එක හරියට සමාලට මට ඒක කියාගන්න බැරි වෙන්නේ නැති මම ඒක කියන්න උත්සාහ කරේ ඇත්තටම මේ මෙතන අර කැමති වුණත් අකමැති වුණත් මම හිතුවේ දැන් මේ අපිට අර අපිට ශ්‍රීමති මහත්මිය කිව්වා වගේ මේ සලායතන හම්බෙන්නේ මේ මොකක් හරි කරපු පෙර ක්‍රමයක් නෙමේ ආයතන ඔක්කොම ඉතින් මේවා හම්බුණාට පස්සේ මේව වැඩ කරන්න එපා. ඉතින් නැත්තම් මේක නැහැ නේ. ඉතින් නැත්තම් මේ ශාරීරික ජීවිතය කියන එක මේ උපදින මරණය වෙනකන් යන එක දැන් අපි රහත් උනත් නේ මොනවා වුණත් මේ ටික මේක යන්නේ නැහැ. මේක මේ ආයතන හැට එරමු මොනව හරි එන්න වෙනවා. මං කියන්නේ ඒක නතර හැබැයි මීට අමතරව අපි කරන වැඩ ටිකකුත් තියෙනවා කියලා මට හිතෙනවා. දැන් ඔය සංස්කාර තුනක් තියෙනවානේ දැන් ඔයකින් අපි හෙවට නොගියන් යමු මං හිතන්නේ ඒ අපි මේ සාමාන්‍යයෙන් එහෙම මේ ආයතන තියෙන නිසා වෙනවට අමතරව අපි කරන වැඩ කටයුතු තියෙනවන්නේ ඒත් ඒක තමයි එතනදී මට හිතෙන්නේ ඒක පැත්ත ඒක සනාහ කරනවා නම් අනිත් පැත්ත දැන් අර අනේ මම සමා වෙන්නේ මේ බාධා කරනවා නම් සාකච්ඡාවට දැන් අර කොක්කල්ගේ මහත්ය සනාහ කරපු එකක් ඒක ප්‍රශ්නයක් වගේ තාවා දැන් එකක් තමයි දැන් අර මේ ශබ්දය ගැන මේ වීණාවේ ශබ්දය ගැන මේ ශබ්දය හොයාගන්න කියලා ඒ කිව්ව වෙලාවේ මට හිතුනේ නම් ඒක මේ දැන් මේ શબ્දයේ කියන ඒවා දැන් අර මම දැන් ස්කෝල්ගොලේ මහත්කෝ ආයෝක හදාගන්න පුළුවන් කියලා අර තුන එකතුුණාම එතනදී මල්ට හිතනවා ඒක ඒතර අනිත්‍ය ගතිය එක නැහැ කියලා. මොකද අපි දන්නවා හොඳට මේ මේ શબ્දයක් කියන එක මේක දැන් මේ කතා කරන වෙලාවට තියෙන මේ શબ્ද අපේර දැන් ඔය සිත් කියන ඒවා කවර්ලාට ඉගෙනගෙන තියෙනනේ කොච්චර මිලියන කොච්චර පොඩි පොඩි ඒවාද ඇති වෙන්නේ කියලා. ඉතින් ඕවා ඇති වෙලා නැත්තටම නැති වෙලා යනවනේ. ඉතින් මට හිතෙන යන්නේ මේ වගේ ගතියක්. එතකොට මේ શબ્දේ කියන එකයි ඇති වුණා ඒක නැත්තටම නැති වෙලා ගියා ආයෙ හොයන්න බෑ. එතකොට අර විනාව දැන් ඊට පස්සේ ඒක නැත්තටම නැති වෙලා ගියාට පස්සේ තමයි අර මං හිතන්නේ අර අපිට මේ කමල් මහත්මයා කිව්වාගේ අර විදර්ශනාව පැත්ත ඊට පස්සේ ඒ බලලා ඒක ගන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ අදහසක් තමයි ආවේ. සමා වෙන කාලේ ගත්තට තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. ඒක බොහොම හොඳ අදහස් කීපයක් මම ඉදිරිපත් වුණා. අර අන්තිමට ඉදිරිපත් කරපු එක මම හිතනවා දිරුක් මහත්තයාට ටිකක් ඒක සාකච්ඡා කළොත් හොඳයි කියලා. මේ අර ශබ්දය ඇත්තටම නැති වෙලා ගියා. ඒක ගන්න බෑ. එහෙම නැත්නම් අපි මේ සිත් ගැන ඉගෙනගෙන හොඳට දන්නවා. ওই සිත ඇති වුණා නැති වුණා ආයේ කවදාවත් උපදින්නේ නැහැ. උපදිනත් අලුත් සිතක්මයි. දැන් මෙතන මේ ප්‍රායෝගික ගැටලුව මම හිතන්නේ හැම දිනාටම ඇති මේක. මේ මගේ තැත්තෙන් මම දකින්නේ අපි නුවණින් දන්නවා ඔය කිසිම සිතක් චිත්තක්ෂණයකට වඩා තියෙන්න බෑ. ඇති වෙලා නැති වෙනවා. මේ දැනුම හොඳටම තියෙනවා. හැබැයි තමන්ගෙන් අහලා බලන්න දැන් මෙහෙම තිබුණට අපි හැලෙන්නේ නැද්ද? ඒ ඇලෙනවා නම් ඇලෙන්නේ මොනවටද කියන එක තමයි මේ මෙතන ප්‍රායෝගික පැත්තේදී දාන්න ඕන. එතනත් අර දැන් කතා කරපු ගොඩක් ඒවට ප්‍රායෝගික උත්තරයකුත් තියෙනවා. දැන් මේවා දැනුමකින් දැනගත්තට මේ තණ්හා කරන එක ඇලෙන එක ගැටෙන එක නැති වෙනවද කියන මට්ටම. එතකොට අපි හොඳටම දන්නවා මේවා ඇති වෙලා නැති වෙනවා කියලා. මම හිතන්නේ මේ කිසිම කෙනෙක් පිළිගන්නවා කියලා. අපි විශේෂයෙන් ශබ්දයේ උදාහරණයක් ගත්තොත් කිසිම සද්දකටවත් හිතෙනවද? හිතෙන්නේ නැහැ. හැබැයි අපි ශබ්දවලට ඇලෙන්නේ නැද්ද? අනතන තමයි නුවණින් අල්ලන්න ඕන තැන. එතකොට අපි මේ ඇලෙන්නේ මේක ඇති වෙලා නැති වෙනවා කියන බව නොදන්න නිසාද? මට නම් අතන ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. මම එකඟ වෙන්නේ නැහැ ඒකට. මේ ඇති වෙලා නැති වෙන බව දැක්කා කියලා මේ ඇලීම නැත්තම් උපාදානය නැති වෙයිද කියන එක මම හිතන්නේ මේක බොහොම හොඳ කරුණක් සාකච්ඡා කරලා බලන්න. මොකද තමන්ගේ අර ප්‍රායෝගික දැක්මට මාර්ගයට ගොඩක් උපකාරී වෙන තැනක් මේක. ඉතින් මෙතන මම මතක් කරනවා මම එතන අර ඉස්සෙල්ලා කියපු එක ටිකක් පැහැදිලි මදි නම් මේ කැමැත්ත ඇති උනේ ශබ්දයට. දැන් රජ්ජුරුව කැමති උනේ ශබ්දයට. රාගයක් ඇති උනේ ශබ්දයට. එතකොට රජ්ජුරුව කිව්වේ ඇත්තටම ওই ශබ්දේ අරන් එන්න කියලා. සේවකයන්ට කිව්වේ මේ ශබ්දේ අරන් එන්න. එතනින්ම පේනවනේ ශබ්දයට තමයි තණ්හාව තියෙන්නේ. හැබැයි සේවකයන්ට හැකියාවක් නැහැ ශබ්දේ අරන් එන්න. අර තණ්හා කරපු දේ අරන් එන්න හැකියාවක් නැහැ. ඒගොල්ලෝ ගේන්නේ ඒ වෙනුවට උපාදාන කරන්න පුළුවන් දේවල් ටික. මේක තේරුම් ගන්න මට මතක් වෙනවා අර ඉස්සර කාලේ අපි සුදස්සනහාමුදුරුව හොඳ උපමාවක් ගත්තා මේ දේශනාවකදී. මේ තණ්හාවයි උපාදානයයි පැහැදිලි කරන්න. අර දැන් මුහුද මැද්දේ කවුරු හරි ගිලෙන්න යනවා. ගිලෙන්න යනකොට එයා ළඟපාත තියෙන ටයර් එකක් හරි ලෑලි කෑල්ලක් හරි අල්ල ගන්නවා නේද? ඒ අල්ලගන්නේ ආයේ අතාරින්න පුළුවන් විදිහටද? නෑ, දැඩිව ග්‍රහණය කරනවා. එතකොට තේරුම් ගන්න ඒ දැඩිව අල්ලගන්නේ ටයර් එකක්. දැන් මෙයාට මේ ටයර් වලට ආසා හින්දාද ටයර් එකක් අල්ලගන්නේ? නැත්නම් ලෑලි වලට තියෙන ආසාව හින්දාද මේ ලෑලි කෑලි බදාගන්නේ? නෑ, එතන තේරුම් ගන්න දැන් උපාදාන කරන දේවල් තමයි අපිට පේන්නේ උතන. ටයර් එකක් අල්ලගන්නවා, ලෑලි කෑල්ලක් අල්ලගන්නවා. හැබැයි එයාගේ ආසාව හැංගිලා තියෙන්නේ වෙන දෙයකට. දැන් එතෙන්දී නම් පේනවා ජීවිත ආසාව තමයි මෙයා ආස කරන දේ. මේ ජීවිතේ රැකගන්න මෙන්න මේ වයින් පුළුවන් වෙයි කියලා හිතලා අර වටපිටාවේ තියෙන ඒවා තමයි උපාදාන කරලා අල්ලගන්නේ. එතකොට ඒ තණ්හාව එකක්, උපාදානි තව එකක්. එතකොට තණ්හාව නිසා තමයි උපාදාන කරන්නේ. එතන තේරුම් ගන්න තණ්හාපච්චය උපාදානං කියන එකත් එතන තියෙනවා. දැන් ජීවිත ආසාව නැති වුණා නම් මෙයාට මේ ටයර් අල්ලගන්න, ලෑලි කෑලි අල්ලගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම ඔය තමන්ගේ වටපිටේ තියෙන මං කිව්වේ ඒ ගෙදර තියෙන බඩු මුට්ටු දිහා බලන්න කියලා. ඕකේ. අපි උපාදාන කලේ බඩු මුට්ටු උනාට හැංගිලා තියෙනවා තණ්හාවක්. ඒක තමන් දක්ෂ වුණොත් හොයාගන්න පුළුවන්. අර දැන් රජ්ජුරුවෝ වීණා ශබ්දෙට තණ්හා කළාට රජ්ජුරුවන්ට උනත් උපාදාන කරගන්න පුළුවන්. මේ ශබ්දය මෙන්න මේවයින් ඇති කරන්න පුළුවන් කියලා හිතන දේවල් ටික. ඔන්න ඔහොම දේවල් ටිකක් තමයි අපි එක්ස්ප්‍රස් කරන්නේ. මේ අල්ලගන්නේ උපාදාන කරන්නේ. අන්න එතන ටිකක් මේ කියන්නේ වෙනස් අදහසක් තියෙනවා. මම ඒක ගැඹුරුයි කියන්නේ. මොකද ගැඹුරු නෙමෙයි අපි ඔක දැකලා නැති මේ කමයි එතන ප්‍රශ්නේ තියෙන්නේ. අන්න ඒ වගේ දෙයක් තියෙනවා. එතකොට මේ මේ එතන කරුණු දෙකක් තියෙනවා. එකක් මේක ඇති වෙලා නැති වෙනවා කතාව දැනගත්තටම අර උපාදාන කරන එක නවත්තයිද කියන එක. අපි මේ එක්ස්ප්‍රස් කරන එක නවත්තයිද. මේක තමන්ගේ ශරීරයේ පැත්තෙනුත් කැමතිනම් කෙනෙකුට බලන්න පුළුවන්. දැන් මේ ශරීරේ වෙනස් වෙනවා කියලා අපි බලන්න පුරුදු වෙලා ඉන්නවා. එතකොට බොහොම වේගෙන් වෙනස් වෙනවා. දැන් මුලින් බලනවා පොඩි කාලේ හිටිය හැටි නෙමෙයි, දැන් තව අවුරුදු 10ක් විතර යනකොට මෙහෙම නෙමෙයි කියලා මූලික අවබෝධයක් කරගෙන ඕක කෙටියෙන් කෙටියෙන් ගන්න පුළුවන්. එහෙනම් මේ වෙනස් වෙන්නේ මොන මොහොතේද? මොහොතක් පාසා වෙනස් වීමක්. එතකොට ඔන්නෝයි වෙනස් වීම දන්නේ නැති හින්දායි අපි මේ ශරීරේට අල්ලගෙන ඉන්නේ කියලා අදහසක් තියෙනවා. හැබැයි ওই වෙනස් වෙනවා කියලා බලනකොට නොදන්න කෙනෙකුත් නැහැ. හැබැයි ශරීරයට ඇලෙන්නේ නැති කෙනෙකුත් නැහැ. කොච්චර වෙනස් වුණාද? අපි මුස්ලිම් කෙනෙක්ගෙන් අහුවා නැද්ද කියලා. ඒකලු කියනවා මේක වෙනස් වෙනවා. විද්‍යාඥයන්ගෙන් අහුවොත් ඔයිට වඩා හොඳට ඒගොල්ලෝ අත්දැකලා තියෙනවා. මේක පරමාණු මට්ටමට ගිහිල්ලා නැත්නම් ශක්තියින් මට්ටමකට ගිහින් ක්වොන්ටම් ලෙවල් එක වෙන්න පුළුවන්. මේවා මේ මොහොතක්වත් අවතින් නැති වෙනස් වෙන දේවල්. හරි ප්‍රශ්නේ තියෙන්නේ මේගොල්ලෝ මේවා අල්ලගන්නේ නැද්ද? අන්නතන ටිකක් නොවනින් විමසන්න ඕන තැනක්. ඒකත් එක්ක මේ මේ තමයි ඒ තව පැත්තක එකක් මතුණා හින්දා මේකත් මේකට අදාළයි. ඒ අදහසමත් කරලාම අපි තව මේවා ගැන වුණත් අදහස් තියනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. කල්යාණ මිත්‍රයන් ඉදිරිපත් වෙන්න සාකච්ඡා මණ්ඩපයට.
තෙරුවන් සරණයි කොංගලගේ මහත්මයා. පොඩ්ඩක් ඔබතුමා මතක් කරලා දෙනවද අර දෙවනි වීණාව කුඩු කරලා පා කරලා ඇරියට පස්සෙත් ඒ සද්දය ඇහුණා කියලා ඒ සූත්‍රය තියෙනවද? මට ඒ වගේ දෙයක් ඇහුණා. ඒක ඉතාමත් වැදගත් තැනක් කියලා හිතුන නිසා යහන්නේ තෙරුවන් සරණයි.
නෑ නෑ එහෙම කතාවක් නෑ චිත්‍ර මහත්මිය. මේකේ තියෙන්නේ මුලින්ම අර ශබ්දය ඇහිලා ඒකට ඇලුනා. හැබැයි රජ්ජුරුවෝ දන්නේ නෑ මේක මොකෙන් එන ශබ්දයක්ද කියලා. එතකොට සේවකයෝ තමයි අර වීණාව එහෙම උස්සන් ආවේ. ඊළඟට දැන් රජ්ජුරුවෝ හොයනවා. දැන් මෙතන මම දකින්නේ රජ්ජුරුවෝ හරි මේ නුවණක් තියෙන කෙනෙක්. සේවක අරවරන් ආවට එහෙමම ඒව බාරගත්තේ නැහැ. ඊළඟට කියනවා මේක කඩන්න, මේ වීණාව කඩන්න, කෑලිවලට කඩන්න, කුඩු කරන්න, අලු කරලා දාන්න, පුච්චලා දාන්න. නේද? ඒවත් වාසේ පා කරනවා, ගඟේ පා කරනවා යන මට්ටමටම රජ්ජුරුව හොය හොයා යනවා. මේ සත්‍ය මේකෙනම් කෝ 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 කියලා. ඔය ගිනාපු ඒවයි ඒක තියනවාද? දැන් මෙතන මම දකින්නේ දැන් අපි ඔය ආයතනකින් හම් වෙන පස්සපච්චා වේදනා සංඥා චේතනා ඔවට ඇලුනට මේක හටගත්තේ අපිට පේනවා මෙන්න මේ ආයතන මේ ජාති තුනක එකතුවක් ඇහැයි රූපේ චක්කු විඥානයි. එහෙනම් මේ තුන ආයකතු වුණත් ඔය අත්දැකීම එනවා. අර ඉස්සෙල්ලා රසක උදාහරණිකුත් ගත්ත අපේ මං හිතන්නේ කවුරු හරි සේන මහත්තයරි කවුරු හරි ඒකත් හරි වැදගත්. දැන් අපි මොකක් හරි කෑමකට ආස වුණහම අපි ඇත්තටම ආස කරලා තියෙන්නේ මොකටද? රසට. හැබැයි අපි උපාදාන කරන්නේ මොනවද? අර සුපර් මාකට් එකේ තියෙන කෑම. ඔන්න ඔය අදහස තේරුම් ගන්න. මොකද අපිට මේ යම් කිසි නුවණක් තියෙනවා. ඒ කියන්නේ ඒක ප්‍රඥාව කියනවට වඩා නුවණක් තියෙනවා. ලෝකෙටයි තියෙනවණක් තියෙනවා. ඔය රස ආයේ ඇති කරගන්න නම් මෙන්න මේක කෑවහම හරි. ඔය හින්දා නෙවෙයිද අපි කෑමවලට ඇලෙන්නේ. ඔන්න ඔතන තියෙනවා ධර්මතාවක් තේරුම් ගන්න. මේක මේ කෑම වෙනස් වෙලා යෑම හරි රස වෙනස් වෙලා යෑම හරි නෙවෙයි. එතනින් එහාට ගිය මේ සමුදයක් බලන්න තියෙනවා. මේ හටගන්නේ කොහොමද කියන එකක් බලන්න තියෙනවා. එහෙන් බැලුවොත් තමයි මේ පටිච්චසමුප්පාද කියන ධර්මතාවය අහුවෙන්නේ. නැත්නම් අපි අර තියෙන අර සද්දේ ඇති විලා නැති වුණා. නැත්නම් ඔය ඵලයක් ගැන විතරයි කතා කරන්නේ. ඵලය ඇති වුණා නැති වුණා. සමුදේ පැත්තට යන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ හැම තිස්සෙම කියන්නේ මේ හැම එකේම සමුදේ හොයන්න. මේක හටගත්තේ කොහොමද කියලා බලන්න. මොකද එතනින් නුවණක් එනවා. ඒ හටගත්තේ මේ නිසා නම් මේ හේතු නොය දුනොත් ඔබ හටගන්න බෑනේ. තියෙන නුවණක් එනවා. එතන තමයි නිරෝධය තියෙන්නේ. සමුදේ තියනවා නම් මේක තියෙනවා. සමුදේ නැත්නම් මේක නැහැ කියන නුවණ ඇති කරගන්න පැත්තට දකින්න ඕන. එතකොට මේ වීණාව කුඩු කරගෙන ගිහිල්ලා වාක්‍රා හැරියට පස්සේ ආයේ සද්දේ ඇහුනේ නැහැ. ඒකමයි මේ වැදගත් වෙන්නේ. මොකද ප්‍රඥාවෙන් මේක දකින කෙනාට මේ ශබ්දයක් ආයේ ඇහෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ ආපහු මේක උපද්දව ගන්න අර දැන් මුල උපමාවෙන් අර ගොනාට දඬුවම දුන්නාට මෝ ආයෙ ආයෙනවනේ. දැන් එහෙම මේකක් එන්නේ හරියට විදර්ශනා පැත්තෙන් මේක ඇති වෙන්න සමුදය හොයලා සමුදය හරියට තේරුම් ගත්තොත් එතකොට නුවණක් එනවා. සමුදය නැත්තම් ඔක හටගන්න බෑ කියන එක. අන්න එතනයි නිරෝධය තියෙන්නේ. නිරෝධය දැක්ක කෙනාට එළෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඇතිලා නැති වීම දැක්ක කෙනාට ආයේ උක උපද්ද ගන්න අර උපාදාන කරන්න ඒවා වගේ ඉතුරු වෙලා තියෙනවා. අනේ උපාදාන කරපු දේවල් හොඳට කඩලා බිඳලා බලන්න ඕන. ඒක ඉස්සෙල්ලා කෑලිවලට කඩලා බලනවා. ඊළඟට අර කුඩු කරලත් බලන්නේ පා කරලත් බලන්නේ ඒ අන්තිමට ඉතුරු වෙන ටිකක් තියෙන්න පුළුවන් දෙයක්ද? ඒකත් මුලාවෙන්ම හදපු එකක් නේද කියන පැත්තකට ටික ටික ඒ ප්‍රඥාව වඩවනවා කියනවා වගේ දැක්මක් තමයි මට නම් මේකේ අර ටිකක් ගැඹුරට බලද්දි පේන්නේ. මේවයි මේ ඕන දෙයක් විවේචනය කරන්න මොකද අපි සාකච්ඡා කරන්නේ එක එක්කෙනාගේ අදහස් ගන්න දහම මතු කරගන්න. නැතු අපි හිතාගෙන ඉන්න එකට මේක ගලපන්න ගියත් නම් තේරුමක් ගන්න බැරි වෙනවා කිසිම ධර්ම සාකච්ඡාවකින්. විවෘතව අපේ අදහස් පැත්තක තියලා මේකේ මතු කරන්න හදන්නේ බුදුරජාණන් වහන්සේ මතු කරන්න හදන්නේ මේ වගේ උපමා දීලා මොන වගේ දෙයක්ද කියන පැත්ත තේරුම් ගන්න වගේ අපි සාකච්ඡා කරන්න බලමු. ඒකේ ගැටලු තියනවා නම් අහන්න ඕන තරම් ඒවා මතු කරන්න. තෙරුවන් සරණයි.
තිරුවන් සරණයි කෝගලගේ මහත්මයා. ඇත්තට මේ අදහස ඉදිරිපත් කළේ වෙන දෙයක් නිසා නෙමෙයි. මොකද මෙතන අපිට සේන මහත්මයාර ශ්‍රමත්‍යක් විදර්ශනාවක් යන තේරුම් ගැනීම අවශ්‍යයි කියපු තැන නිසා අපි රූපය ගැන ඇත්තටම රූපය මොන විදිහට කුදු කරලා ඇරියත් පංච නීවරණ කියලා අපි කියනවනේ. රූපය මොන විදිහට පුංචි කරලා අයින් කරත් රූප සංඥාව වද දෙනවා කියලා තථාගතයන් වහන්සේ කියනවා. මේ සිතේ තියෙන ගතියක් දැන් අපි හිතමු අපි ළමයෙක් එක කතා වෙලා ඒ මොන හරි අවවාදයක් කරලා ඒක අහන්නේ නැහැ එහෙම කියලා මේක කළා ඒ ළමයා කිදරින් කියා ඒ ගිහින් ළමයා පේන්නේ නැහැ දැන් මොනවත් නැහැ. නමුත් වාඩි වුණාම අපේ මනස තුල සම්පූර්ණ සිද්ධිය නැවත එන්න ඉඩක් තියෙනවා. ඒ නිසා ඇහුවේ රූප සංඥාව ගැන එතන සඳහන් වෙනවාද කියලා. මොකද මේ හැම දෙයකින්ම අපි තේරුම් ගන්න ඕනේ අපි මෙතන අප්‍රමාදී ගොවියෙක් වෙන්න ඕන කියන එක අනිත් එක. ඒකට හොඳින් සතිය තීක්ෂණව පිහිටුනේ නැත්නම් මේ එක දෙයක්වත් අපිට නොපෙනී යනවා. ඒ නිසා අප්‍රමාදී ගොවියෙක් වෙන එක ගැන අපි හිතට ගන්න ඕන කියලා හිතුණා. ඒ වගේම අර ස්පර්ශයෙන් නවත්තන්න පුළුවන්ද කියන එක එහෙම බෑ නේද කියන අදහස ඇත්තටම ඒක ඉතාමත්ම වැදගත්. මොකද පටිච්ච සමුප්පාදයේ තථාගතයන් වහන්සේ පටන් ගන්නේ නෑනේ සලායතන පත්‍ය පස්සෝ කියලා. සලායතන වලට කලින් කොටසක් තියෙනවා පටිච්ච සමුප්පාදයේ. ඒ නාම රූප පත්‍ය සලායතන කියන එක. ඊළඟට විඥාන පත්‍ය නාම රූප. ඊළඟට සංඛාර පත්‍ය විඥාන. අවිජ්ජා පත්‍ය සංඛාර කියන තැන. එහෙමනම් අපි මේ නැවැත්වීම තථාගතයන් වහන්සේ අපිට අතරමැදින් කරන්න බෑ කියන එක අපි තේරුම් ගත යුතුමයි කියලා හිතෙනවා. මොකද යම් කිසි දවසක අපේ මෝඩකම මේ සත්‍ය නොදැකීම නිසා අපි දුක් විඳිනවා කියන එක උන්වහන්සේ අපිට තේරුම් ගන්න තමයි කියලා හිතෙනවා. මේ හැම දෙයක්ම දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම ඒ කොටස් තුන තමයි හිතට ආවේ. මොකද භාවනාවකින් කොහොමද මේ දේ දකින්නේ? පංච නීවරණ தත්ත්වය දකින්න ඕනේ. පංච නීවරණ වලින් ඈත්තුන හිත අර අවසානයේ ගොයන් කපලා ඉවර වෙච්ච කුමුරේ ගොනුන්ට නිදහසේ කන්න පුළුවන් කියන ඒ අදහස මේ වගේ විමුක්තියට පස්සුණු හිතක් ගැනද කතා කරන්න කියන එකත් ඒකත් කල්යාණ මිත්‍රෙන්ගෙන් දැනගන්න කැමති තිරුවන් සර්ණයි.
ඔව් එතන මම මේ පොඩ්ඩක් ආයේ මතු කරන්නම්. චිත්‍ර මහත්මිය කියපු අදහස හරිම වැදගත්. අවිද්‍යාව දක්වා යන එක. මොකද අර ඉස්සෙල්ලා මට මතක නැහැ කවුරු හරි මතු කළා මේ දැන් ඇහෙන් රූප දැකලා ඇලීමක් හරි ගැටීමක් හරි නැත්නම් රාගයක් දෝෂයක් වටිගයක් වගේ එකක් ආවොත් නේද අපි බලන්න ඕන? නැත්නම් ඒකේ අපිට ගැටලුවක් නැහැ නේද කියන එක. එතෙන්ටත් මේ තමන් එතනත් ඒක මතු කරන්නම්. ඇත්තෙන්ම අපි පටන් ගන්න තියෙන්නේ අර අපිට දැඩිව පේන ඒවා තමයි ওই රාග දෝෂ. දැන් තරහ ගියොත් එහෙම ඒක හොඳට ප්‍රකටයි. රාගයක් ආවොත් ඒක ප්‍රකටයි. ඒකට යම් කිසි අරමුණකට මේවා මේක මතක තියාගෙන ආයතන හයටම දාලා හිතන්න. නැහෙන් දකින කෙනෙක් හරි දෙයක් හරි එතකොට අපිට දැඩිව රාගයක් හරි නැත්නම් ද්වේෂයක් හරි ආවොත් මූලිකව අපි ඒකට ප්‍රතිකර්මයක් යදා ගන්න ඕන. ඒක අඩු කරන්න. හැබැයි එතනින් හිතන්න එපා. දැන් ඒක අනිවාර්යෙන් කරන්න ඕන. හැබැයි එතනින් ඉවරයි කියලා හිතන්න එපා. මොකද ඔතන මේ 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 සූත්‍රෙම තියෙනවා චන්දෝවා රාගෝවා දෝසෝවා මෝහෝවා කියන එක. මෝහය කියන එක අපිට ප්‍රකට නැහැ. මුලාව කියන එක. ඒතර ඇලීම ගැටීම ප්‍රකට වුණාට මුලාව කියන එක ප්‍රකට නැහැ. මොකද මුලාව තේරුම් ගන්න විද්‍යාව පහළ වෙන්නම ඕන. අවිද්‍යාව කියන එක තේරුම් ගන්න විද්‍යාව තුලමයි. ඒකට ඒ හින්දා මේක අර මූලිකව දැඩිව එන ඒවා. දැන් චිත්තනාත්මය මත කළේ නීවරණ ධර්ම. නීවරණ ධර්ම තමයි දැඩිව තියෙන්නේ. අපි ජීවත් වෙන්නේ නීවරණ ගොඩේ. එතකොට මේ නීවරණ යටපත් කරන්න උපක්‍රමය තමයි සමතය. ඒක තමයි මං දකින්නේ මෙතන අර ගුණා කුඹුරට එනකොට දඬුකමක් දීලා හරි ඒ ටිකෙන් తాවකාලිකව හරි බේර ගන්න ඕන. එතන තියෙන්නේ తాවකාලිකව යටපත් කර ගැනීමක්. එතකොට ඒක අවශ්‍යයි. ඒක අවශ්‍ය නැතුව නෙවෙයි. එතකොට දැඩිව තියෙන කෙලස් ටික තුනී කර ගන්න ඕන. හැබැයි එතනින් නවතින මාර්ගයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඊළඟට මෝහය දුරු කර ගන්න වෙනවා. තර මොහය ඇති වෙන්නේ ඇයි? අවිද්‍යාව නිසා. ඇත්ත ඇති ඇති නොදන්නකම නිසා. ඉතින් අර ඔබතුමිය කිව්වා වගේ දැන් අපි දුකට හේතුව තණ්හාව කිව්වට නැත්නම් මේ පංච උපාදානස්කන්ධය තියෙන්නේ තණ්හාවෙන්ද කියන්න බොහොම පහසුයි. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවාද මේ තණ්හාව නැති කරන්න කියලා. නෑ. දුකට හේතුව තණ්හාව කිව්වට මාර්ගය දෙන්නේ ඇත්ත දකින්න. සම්මාදිට්ඨියෙන් පටංගය පෙන්නන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නේ ඇත්ත දැකීම. තණ්හාව නැති කරන මාර්ගයක් කියලා නෙමෙයි සඳහන් වෙන්නේ. ඇත්ත දකින මාර්ගයක්. ඒකට ඇත්ත දැකීම දැන් තණ්හාව අපිට තණ්හාව නිසා මේක ඇති වෙන ආසන්න හේතුව දැක්කට තණ්හාව නැති කරන්න බෑ කාටවත් ඊට හේතු වෙන ඊළඟ කරුණ තියාගෙන. වේදනාපච්චය තණ්හා. ඊළඟට වේදනාව නැති කරන්න බෑ ඊට ආසන්න හේතුව තියාගෙන. පස්සපච්චා වේදනා. පස්සේ නැති කරන්න බෑ ඊට ආසන්න හේතුව. සලආයතනපච්චා පස්සෝ. එමෙ නැත්නම් නාම රූපපච්චා පස්සෝ. ඔය දෙකෙන්ම ඊළඟට නාම රූපේ නැති කරන්න බෑ විඥානෙ තියාගෙන. විඥානෙ නැති කරන්න බෑ සංඛාර තියාගෙන. සංඛාර නැති කරන්න බෑ අවිද්‍යාව තියාගෙන. ඔය ධර්මතාවයනේ පටිච්ච සමුප්පාදේ පෙන්නන්නේ. ඒක දැන් තණ්හාව දුකට හේතුව කියලා ගොඩක් තැන්වල තිබුණට ඒ සමහර සූත්‍ර තියෙනවා විශේෂයෙන් කියවලා බලන්න තිත්තායතන සූත්‍රය කියන එක. තිත්තායතන සූත්‍රය. ඒක තණ්හාව විතරක් නෙමෙයි ওই විදිහට අවිද්‍යාවට එනකන් පෙන්නනවා බුදුරජාණන් වහන්සේ. මෙන්න මේ අවිද්‍යාව නිසායි මේ ටික කියලා. එතකොට මේ අවිද්‍යාව තියෙනකන් මෝහය තියෙනවා. ඒක අවිද්‍යාවෙන් කරන සංකාර ටික තියෙනවා. ඒව ටික තියාගෙන කොච්චර මොනවා කළත් අර අපි අර ගොනාට දඬුවමක් දීලා එලවනවා වගේ වැඩක් විතරයි කරන්නේ. ආයේ නැවත නැවත මතුවෙන්න හැකියාව නැති කිරීම පැත්තට යන්නේ නැහැ. ඒ හින්දා දැන් මෙතන අර වීණාව කඩලා බිඳලා කුඩු කරලා පා කරලා බලන එකෙන් මෙතන තියෙන මුලාව දුරු වෙනකම්ම මේක කඩලා 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 විමසලා බලන්න තියෙනවා. ඒක හරියටම දැක්ක දවසට තමයි වීණාවට සංහා කරන උපාදාන කරන ගතිය වීණාවක් අල්ලා ගන්න ගතිය දුරු වෙන්නේ. කියන්නේ අපි කඩේකට ගිහිල්ලා සල්ලි දීලා ගේන්නේ ශබ්දය නෙවෙයි. ශබ්දේ උපදින වීණාව. ඒතට ඒ වටිනකමක් දීලා අල්ලගෙන තියෙන්නේ ඒක. ඒක අල්ලගත්තේ ඒ ඔය ලෑලි කෑලි කොට තියෙන ආසාවෙන්ද නෙවෙයි. අපේ යටින් තණ්හා කරනවා අර ශබ්දයට ඇති වුණ තණ්හාව වගේ. ඒතට තණ්හාව මත තමයි මේ එක එක දේවල් උපාදාන කරලා තියෙන්නේ. ඉතින් ඔබතුමා අර මේ ඔබතුමිය මේ අර දරුවගේ කතාවකුත් කිව්වා. දරුවා කීකර වුණාම ගියා ඒක මේ එතනින් ඉවර වුණාට එතනත් අර අනිත්‍ය කියන පැත්ත හොඳට මෙනෙහි කරලා බලන්න. ඒ සිද්ධිය එතන ඉවර වුණාට ඇයි අපිට භාවනාවට වාඩි වුණහම ඕක ආයෙ ඔළුවට එන්නේ? අනේ එහෙම නේද මෙතන දුක තියෙන්නේ. එහෙනම් එහෙම එන්න තියෙන හේතුව හොයාගත්තු දවසට අනේ හේතුව නැති කරපු දවසට ඕක එන්නේ නැති වෙයි. නැත්නම් එතකන් අල්තෙක් අපි කරන්නේ ඕක తాවකාලික යටපත් කිරීමක් විතරයි. එතකොට මේ මම අතු කරන්න හදන්නේ తాවකාලික යටපත් කිරීම අවශ්‍යයි. ඒක අවශ්‍ය නැතුව නෙවෙයි එතනින් නවතින්න එපා. මේක මතුවෙන්න හේතුව සමුදයටත් හොයන්න. සමුදේ හරියට අඳුරගත්තොත් එතකොට අපි සමුදේ නැති කළොත් ආය අර ඵලය එක්ක අපිට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට මේ එතන තමයි මම දකින්නේ මේ බුදුරජාණන් වහන්සේ දැන් මේකෙත් පෙන්වන්නේ චක්කුඤ්ඤේය රූපෙක මේ ඡන්දය රාගය දෝෂය මෝහය පටිගයක් ඉපදුනා නම් එතකොට මේ උපදේශ දෙන්නේ මොකද්ද? ඒකත් ඔබට නසුදුසුයයි ඇසින් දත යුතු රූපයන් කෙරෙන් සිත වළක්වන්නේ කියලා තමයි මෙතන සිංහල තේරුම තියෙන්නේ. එතකොට ඒ වළක්වනවා කියන්නේ කොහොමද කියන එක ටිකක් නුවණින් බලන්න ඕනේ. ඒක දැන් සමතෙන් වළක්වීමකුත් තියෙනවා, විදර්ශනාවෙන් වළක්වීමකුත් තියෙනවා. සමතෙන් වැළැක්වීම తాවකාලිකයි, විදර්ශනෙන් වැළැක්වීම ආයේ මතු නොවන විදිහටම වළක්වන්න හැකියාවක් තියෙනවා. ඒකට එතෙන්දී මේකේ හේතුව ගැන විමසීමක් කරන්නම වෙනවා. يعني කන් අරමුණ දිහා බලා හිටියට අපිට හේතුව අඳුර ගන්න බෑ දහමක් අහලා තේරුම් ගන්න නොතිබුණොත්. එතෙන් තමයි මම මේ පෙන්වන්නේ අර සම්මා දිට්ඨිය පැත්ත. මේක මෙහෙමයි මේක හටගන්නේ මෙහෙමයි. මේ හේතු නැති වුණා නම් ඕක හටගන්න විදිහක් නැහැ නේ කියන නුවණක දැක්මකුත් එන්න අවශ්‍ය වෙනවා. එතකොට අර දෙවෙනි උපමාවේදී මේ තාවකාලිකව එකෙන් මිදීමක් නෙමෙයි මේ ගැඹුරටම හේතු පැත්තෙන් අර උපාදාන කරපු එකක් අල්ලගෙන ඒක දිගටම හොයලා බලලා මේකේ උපාදාන කරන්න කිසිම දෙයක් නැහෙනේ කියන ධර්මතාවයේ දකින්නකම් යනවා. එතකොට අපි මේ රූපය කියන එකේ මේ විදිහට බලාගෙන ඒක අර මුලින් රළු විදිහට බැලුවට ඒකේ ගැඹුරටම යන්න ඕන. මේ රූපය හටගත්තේ කොහොමද කියන තැනට යනකම්ම යන්න වෙනවා. එහෙම යන හැටි තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන හැම තැනින්ම මේ පටිච්ච සමුප්පාදේ හරි ඉමස්මෙන් සති ඉදං හෝති ඉමස්මෙන් අසති ඉදං නහෝති. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය කියන එක. මේ රූප උපාදානයේ දුක ඒක හටගන්නේ මෙන්න මෙහෙමයි. මේ සමුදේ තියෙනකම් මේ සමුදේ නැත්තම් ඔක හටගන්න බැහැ කියන ධර්මතාවයේ දකින නුවණක්. තව විදිහකට චතුරාර්ය සත්‍ය දකින හරි පටිච්ච සමුප්පාදේ දකින නුවණක් එක්ක අපි අර භාවනාවක් කළොත් මං හිතනවා තාවකාලික වේටපත් කිරීමෙන් එහාට යෑමේ හැකියාවක් එනවා කියලා. හැබැයි මේක කරන්න සිතේ යම් කිසි එකඟතාවයකුත් අවශ්‍යයි. ඒක නැතුව බෑ. නීවරණ යටපත් කිරීම අවශ්‍යයි. ඒකෙන් තේරුම් ගන්න එපා අපි හැමදාම නීවරණ යටපත් කර කර හිටියොත් මේක හරියයි කියලා. මේක නුවණක් ඇති කර ගන්න ඕන. අපි යන්න ඕන මෙතෙන්ටයි. මෙතෙන්ට යන්න බැරි නීවරණ ගොඩින්ද ඒ සඳහායි නීවරණ යටපත් කරන්නේ. එතකොට නීවරණ යටපත් වුණ මනසෙන් කරන්න ඕන මොකද්ද කියලා නුවණක් Tamanට ඇති කර ගන්න පුළුවන්. එහෙම වුණ දවසට ආයේ අපිට එක එක්කෙනාගෙන් අහහා ඉන්න ඕනේ නැහැ. ආ දැන් මම මේක කළා ඊළඟට මොකද්ද කරන්න ඕනේ? දැන් මම මේක කළා ඒ ගැටලු නැති වෙයි. මේ දහමේ මේ කියන දැක්මක් ඇති කරගත්තු දවසට ඉතින් මේක මහා අමාරු දෙයක් නෙවෙයි. මම ගාක් අය හිතන්නේ ඕක මේ ගොඩාක් කෙලවරේදී එන එකක් කියලා. තම හැම තිස්සෙම කියන්නේ මේක කෙලවරේදී නෙමෙයි මේක මාර්ගයේ පටන් ගැනීමේදී එන එකක්. මේක ආපු ගෙනාට තමයි මාර්ගයේ ගොඩාක් දේවල් කරන්න තියෙන්නේ ආර්ය මාර්ගයේ වැඩෙන විදිහට. එතෙන්ට එනකන් වැඩපිළිවෙල ඉතින් මට නම් හිතෙන්නේ පූර්ව ප්‍රතිපදාව කියලා. ඒක මං වැරදි වෙන්න පුළුවන්. ඒක තම තමන් නුවණින් තේරුම් ගන්න දහමට අනුව. හොඳයි. මං ගොඩක් කතා කළා. තෙරුවන් සරණයි. හරි ගැටලු තියෙනවා නම් අතු කරන්න.
කල්යාණ මිත්‍රින්ට ගැටලු හරි අදහස් හරි තියෙනවා නම් අතු කරන්න.
පොඩි ප්‍රශ්නයක් විතරයි මේක ඔයගොල්ලෝ මත අර ඒ උදාහරණේ දන්තිමට දැන් ඔයගොල්ලෝ මහත්ය කියපු විදිහට නම් ඒක තේරුම් කරලා තියෙන මේක මම මේ ශබ්දය ඇති උනේ වැඳුනේ මේ වගේ විනාවකින් එන ශබ්දයකටද කියන එක වගේ විදර්ශනාවක් ගියාද නැත්නම් එයා කියන්නේ විනාව ලාමකයි කියලා කිව්වට ශබ්දය ලාමකයි කියලා කිව්වේ නැහැ. ඒකට ඇලුනේ එයා තමන්ුත් ලාමකයි කියලා කිව්වේ නැතිව විනාවයි ලාමකයි කිව්වේ කියන එකයි මට පොඩි ප්‍රශ්නයක් වුණේ. ඒකට එයා මේ ශබ්දය හෙව්වද කියන එක නැත්නම් අර දැන් ඔක රූපයකට දැම්මොත් එයා ආයේ ශබ්දයකට නොඇලෙයිද? ආයෙත් ඒ වින ශබ්දෙට නොඇලෙයිද? ඒ විනාවකට වල ශබ්දයට එන්නේ ඇලුම් ඇදුනේ විනාව නෙමෙයි. දැන් රූපයට වගේ නම් අපිට එතකොට හිතා ගන්න පුළුවන් රූපය අපි අඳුන රූපයක් තිබුණොත් ඒ රූපය කඩලා බින්දලා බැලුවොත් ඒ මම ඇලුන තැන කොහෙද තියෙන්නේ කියන එක හොයාගන්න බැරි වෙන පුළුවන් සමහර වෙලාවට. එතකොට හිතා ගන්න පුළුවන් මම ඇලුනේ මේ වගේ රූපයකටද කියන මේකක් එන්න පුළුවන්කම තිබෙනවා. ඒ ගල්ම හර අන්තිමට කියපු වගේ අදහසක් නම් තියෙන්නේ. අර එතකොට පොඩ්ඩක් තේරුම් ගන්න ඒක අර ඒ වගේ එකක් දෙතන තියෙන. ඒ කියන්නේ මම අපි ඇලෙන්නේ මේ වගේ දෙයකටද කියන එකද එතන අදහස් වෙන ඒ උදාහරණයක් තියෙනවා.
ඔව් එතන මම අදහස් කළේ දැන් ඒකේ දැන් රජුරවන්ට ඇහෙන්නේ මිහිරි ශබ්දයක්. එතකොට මිහිරි ශබ්දෙට තමයි ආසාව ඇති වෙන්නේ නේද? එතකොට සේවකයන්ට කියන්නේ මේ ශබ්දේ අරන් එන්න කියලා. එතකොට සේවකයන්ට සද්දය අරන් එන්න විදිහක් නැහැ නේ. ඒ නිසායි ඒගොල්ලෝ අර වීණාවයි දණ්ඩයි වාදන ශිල්පියයි අරන් එන්නේ. එතකොට රජ්ජුරුව වාස කරන්නේ වීණාවට නෙමෙයි, රජ්ජුරුව වාස කරන්නේ සද්දෙට. ඒ නිසා තමයි මේ වීණාව කඩන්න කියන්නේ. මේ කඩලා බිඳලා කුඩු කරලා බලන්නේ කෝකේ සද්දයක් තියනවාද කියලා. ඉතින් ඒ එතන මම දකින්නේ මේ ප්‍රඥාවෙන් විමසන විදිහ. එහෙම නැත්නම් විදර්ශනය කරන විදිහ. එතකොට අපි අඳුරගන්න ඕන දැන් අපි ඇත්තටම ඇලිලා, මේ කියන්නේ ඇලිලා කියන්නේ කැමැත්ත, තණ්හාව ඇති වෙලා තියෙන්නේ අර පංච උපාදානස්කන්ධ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඒවට ඇලුනේ නිකන් නෙවෙයි. එක හැංගිච්ච තණ්හාවක් තියෙනවා. දැන් උපාදාන දෙයක් උපාදාන දැන් රූපයක් උපාදාන කරන්නේ රූපෙටම නිමෙයි තණ්හාව තියෙන්නේ. අපි රූපේ නිසා යම්කිසි ලබා ගන්න ස්වභාවයකට තමයි තණ්හා කරලා තියෙන්නේ. එතකොට ඒ තණ්හාව නිසා තමයි අපි රූපය උපාදාන කරන්නේ. දැන් ඔයගොල්ලෝ නිකන් හිතන්න ඔය gedara සමහර විට ෆොටෝ තියෙනවා එක එක්කෙනා. දැන් ෆොටෝ එකට සංහා කරනවා කියලා එකක් නැහැ. ඒක උපාදාන කරලා රැස් කරන්නේ ඒ ටික. ඇයි රැස් කරන්නේ? ඒක බලලා ආමේ මගේ පුතා කියලා ඔන්න උපද්දව ගන්න පුළුවන්. ඒතර දැන් පුතාට තියෙන තණ්හාව මත අර එක ඒවා එකතු කරනවා. එතකොට ශරීරයත් ඒ වගේ දැන්. ඒ කියන්නේ රූපය තමයි අපි උපාදාන කරන්නේ. ඒ රූපය උපාදාන කරන්න හේතුව රූපය පිරිසිඳ දැකලා නැහැ. රූපයේ ඇත්ත ඇති හැටි දැකලා නැහැ. වේදනාව උපාදාන කරන්න හේතුව වේදනාවේ ඇත්ත ඇති හැටි යථාභූත ස්වභාවය දැකලා නැහැ. ජාති පහම ඒ විදිහට ගන්න ඕනේ. ඉතින් අපි මම හැමතිස්සෙම රූපය ගැන කතා කරන්නේ මොකද අපිට රූපයෙන් මිදෙන්න නැතුව අනිත් ඒවා කතා කළාට තේරුමක් නැහැ ඇත්තට. එතකොට අපි අහු වෙලා ඉන්නේ රූපෙට. එතකොට මේ රූපයක් උපාදාන කරනකොට අපි විමසලා බලන්න ඕන රූපය ගැන. හැබැයි හොඳට නුවණින් බැලුවත් මේ රූපෙට තියෙන කැමැත්ත හින්දා නෙමෙයි අපි රූපය අල්ලගෙන තියෙන්නේ. රූපය නිසා ලබා ගන්න යම් කිසි මේ වෙන දෙයක් තියෙනවා. අපි තණ්හා කරලා තියෙන වෙන දෙයක්. දැන් අර ඉස්සෙල්ලා මං ගත්තේ කෑමේ උදාහරණෙ. දැන් අපි කේක් කෑල්ලකට හරි නැත්කෙන් ගේන කෑමකට හරි නිමෙයි අපේ ආසාව තියෙන්නේ ඇත්ත ඇති හැටි බැලුවොත්. ඔය නිසා උපද්ද ගන්න පුළුවන් රසට. ඒත් ඒ රසට තණ්හාව තියෙනකන් අපි අර බඩු ටික එක්ස්ප්‍රස් කරනවා. සල්ලි දීලා ගන්නවා, වටිනකමක් දෙනවා. දැන් රස වැඩි වෙනකොට අපි වටිනකම වැඩි කරනවා. දැන් චොක්ලට් හරි මොනවා හරි කියලා හිතන්න. ඒක නිකන් අර සාමාන්‍ය එකකට වඩා ගාන වැඩි. ඇයි ගාන වැඩි වෙන්නේ? මේ රස තණ්හාව. රසට ඇලුම් කළාට, අර වීණාවේ සද්දෙට ඇලුම් කළාට අපි ගාන ගෙවන්නේ සද්දෙට නෙමෙයි. ඒක උපද්දව ගන්න පුළුවන් කියලා අපි හිතන දේවල් වලට. ඒකට මෙන්න මේකෙන් අපිට ආස්වාදේ වැඩි කියලා හිතනකොට අපි ඒකට වැඩිපුර ගාණක් ගෙවනවා. වටිනකමක් දෙනවා. ඒ වටිනකම දීම මත ඒවා උපාදාන කරනවා. ඒකට එතන කෙලින්ම මේ නුවණ නැහැ. මේ තණ්හාවයි උපාදානයයි ගැන නුවණ නැහැ. ඒක දකින්න අමාරු හින්දා තමයි අපි උපාදාන කරන ටිකෙන් පටන් ගන්න කියන්නේ. රූපය උපාදාන කරන හින්දා රූපය ගැන හොඳට හොයන්න. දර වීණාව නිකන් රූපය කියලා ගන්න පුළුවන්. ඒ රූපය කිව්වහම අපේ ඇහැ වෙන්නත් පුළුවන්, ඇහෙන් දැනගන්න බාහිර රූපය වෙන්නත් පුළුවන්. ඒ ඕන දෙයක් අරගෙන දැන් අපි ඇහැට ඇලුම් කළේ ඇහැ ලක්ෂණ හින්දා නෙවෙයි. ඇහෙන් කරන ක්‍රියාවට තණ්හාව කරපු හින්දා. ඒ කියන්නේ දැකීම කියන දකින්න පුළුවන් හින්දා තමයි අපි ඇහත් තියාගන්නේ. අපි ටීවී එකක් ගෙනත් තියාගන්නේ ටීවී එකේ තියෙන කෑලි වලට තණ්හාව ආසාව හින්දා නෙමෙයි. මේ ටීවී එකෙන් පෙන්නන දේවල් බලන්න තියෙන ආසාව. ඒකට ඒ තණ්හාව හැංගිලා තියෙන්නේ. තණ්හාව ප්‍රකට නැහැ. ඒ හින්දා ඒකෙන් අපිට නැති කරන්න ගියාට බෑ. ඔතන තමයි මම මේ අපිට ගොඩක් වැරදුන තැනක් කියන්නේ. අපි හිතන්නේ ඒ තණ්හා කරපු දේ ඒ ඇති වෙලා නැති වෙනවනේ කියලා බලවහම හරි කියලා. ඒකේ වරදක් නෙමෙයි. හැබැයි ඒක බැලුවට අපි අර මේ ඒක ඇති වෙලා නැති වුණාට අපිට තව පැත්තකින් කියනවා නම් නෑ ওই වගේ එකක් ආයෙ උපදින්න පුළුවන් මෙන්න මේවා තියෙනවා නම් කියන පැත්තකින් කියනකොට අපි ආවේ නැති වුණාට කමන්නේ ඒ වුණාට අපි ආස කරනවා. දැන් නිකන් හිතන්න ඌ රසවත් කෑම වේලක්. මේ කොච්චර වෙලා තියාගන්න පුළුවන්ද? වැඩිම උනත් දවස්වල් දෙකක් තියෙයි. ඉතින් මේ කෑමක් වෙනස් වෙනවා කියලා නොදන්න කෙනෙක් ඉන්නවද? හැබැයි වෙනස් වෙන බව දැනගත්තට ඇලීම නැති වෙනවද ඒකට? ඒකයි මම අර ප්‍රායෝගික පැත්තෙන් මේක බලන්න කියලා නුවණින් බලන්න ඕන මේක ප්‍රඥාවෙන්. එහෙනම් අපි කෑම වෙනස් වෙනවා කිය කියා කොච්චර බලා හිටියත් ඔය කෑමට තියෙන තණ්හාව නැති වෙන්නේ නැහැ. කරලා බලන්න නැති වෙනවද කියලා. ඒ හින්දා තමයි බුදුරජාණන් වහන්සේ වෙන වෙන උපාය මාර්ග දීලා තියෙන්නේ. ඔය කෑමේ පිළිකුල් ගතිය බලන්න කියනවා. එහෙම නැත්නම් මේවා හැදුනේ කොහොමද කියලා බලන්න කියනවා. ඒ වගේ ඒ භාවනා ක්‍රමවල හැම එකෙම තියෙන අන්න ඒ වගේ යෑමක්. එතකොට මෙතන මේ රූපය හැදුන හැටි තමයි මේ රජ්ජුරුව හොයාගෙන යන්නේ. ඒත් මේ මං කියේ මං මේ උපමාවේ රජ්ජුරුව දකින්නේ විදර්ශනාව කරන කෙනා විදිහට. අර සේවකයෝ තමයි ලෝකෙට ආйти අය. ලෝකෙට ආйти විදිහට දකින අය. ඒගොල්ලෝ එකතු කරනවා වීණාව, වාදන ශිල්පියා, මේ දණ්ඩ. මොකද ඒගොල්ලෝ දැන් සද්දට ඇලුම් කිරීම දෙගොල්ලන්ගෙම තියෙනවා පටන් ගන්නකොට. ඒකේ වරදක් නැහැ කියන්නේ ඒක පොදුයි. දැන් අපේ කාම ලෝකේ හැටි තමයි අපි මේකට ඇලුම් කරන ගතිය තියෙනවා. ඒකට ඒකයි මම යන්න නම් අපිට අර ඇලුම් කරන තැනින් අල්ලගෙන ඒක කරන්න බෑ. අපි ඒකට ඉස්සෙල්ලා අර ඒක උපද්දව ගන්න උපාදාන කරන ටික අල්ල ගන්න ඕන. උපාදාන කරන ටික විශ්ලේෂණය කරලා බැලීමක් කරන්න තියෙනවා. ඒක උපාදාන කරපු ටික තමයි මම මේ සූත්‍රෙ පෙන්නේ අන්තිමට රූප වේදනා සංඥා සංකාර විඥාන. එතන අපේ බලවත් කෙලෙස් තියෙන රූපෙට ඒ හින්දා අර වීණාව කඩලා බිඳලා බලනවා වගේ මේ රූපය ගැන නුවණින් වෙනස වෙනස බලන්න වෙනවා. ඒ බැලීම කෙලවර රූපය උපදින්න හේතුව හොයලා අන්න ඒ හේතුව හොඳට නුවණින් දැක්ක දවසට මේ හේතුව තිබුණොත් විතරනේ මේ රූපේ තියෙන්නේ. මේ හේතුව නැත්තම් මේ රූපේ හටගන්න බෑ කියන නුවණ ආපු දවසට ඒක තමයි ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන නුවණ. ඒ නුවණ ගන්න දැන් මේකේ මේ සූත්‍රේ හරිය වැදගත් වෙන්නේ මේක පෙන්වන්නෙම මේ ආයතන හයින්මයි. එන රූපේ හටගෙන තියෙන ආයතනයක් තුන. එතකොට අපි අර වීණාව උපාදාන කළාට අපි වීණාවට නෙමෙයි ආස කරන්නේ. අපි ඇහැ උපාදාන කළාට ඇහැට නෙමෙයි අපි ආස කරන්නේ. ඒ ආස කරන එක තේරුම් අරන් ඒක හටගන්න මෙන්න මේව අවශ්‍යයි කියන ලෝකෙට ආйти මොනක් නිසා අපි උපාදාන කරන ටිකක් තියෙනවා. අපේ ඇහැයි බාහිර රූපේ. ඒක දැනගන්න විඥානේ ඒ නිසා හටගන්න ඔය පස්සපච්චයා කියන ඔක්කොම ටික. එතකොට අන්න ඒවයි මුලාව තියෙන තාක්කල් මේක මොන විදිහට කළත් මේකෙන් මිදෙන දැක්මකට යන්න බැරි වෙනවා. එතකොට අපි මූලික කරන භාවනාවලින් ඒවා යටපත් කරගෙන මෙන්න මේවයින් මේවා මතුවෙන්නම තියෙන හේතු ටික අඳුර ගැනීම දක්වා යන්න වෙනවා. ඒ කියන්නේ ඇහෙන් දැකලා රූපයක් උපද්දන එක තේරුම් ගන්න වෙනවා. ඒ නිසා තමයි මම අර වතුරට එදෙන බල්ලගේ උපමාව එහෙම දෙන්නේ. වතුරේ බල්ලෙක් හදුවා හින්දානේ ඌ එක්ක තරහ ගන්නේ හරි ඇලෙන්නේ හරි. ඒකට අපිට මූලික මට්ටමින් ওই තරහ ඇලීම ගැටීම අඩු කරගන්න පුළුවන්. හැබැයි ඕක හරියටම නැති වෙන්නේ මෙහි මුලාව හින්දා අරහි පැත්තුව නේද කියන ධර්මතාවය දැක්ක දවසට. ඒකට මේ රූපය ඉපැද්දුව නම් ආයතන පැත්තෙන් ඔක හටගත්තු හැටි දකින දවසට තමයි ආයතන වලට තණ්හා කරන ආයතන ආයය උපදින ගතිය අඩු වෙන්නේ හරි නැති වෙන්නේ හරි ඒ එහෙම වෙන මාර්ගයකට වැටෙන්නේ හරි කියන ධර්මතාවයේ තමයි මේ මේ මට නම් මේකේ පැහැදිලි වෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. කල්‍යාණ මිත්‍රින්ට අදහසක් තියෙනවා නම් ඉක්මනින් ඉදිරිපත් කරන්න, නැත්නම් කාල වේලා ගත වුණු නිසා සාකච්ඡාව අවසන් කරන්න වෙලාව හරි.
කොකලගේ මහත්මයා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. ඔබතුමා පැවසුවාර නිරෝධය දැකීමට අවශ්‍යයි කියලා. ඒ නිරෝධය දකින්නට අවශ්‍යයි කියන තර පොඩ්ඩක් තව පැහැදිලි කරන්න පුළුවන් නම් තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි. එක සම්මාදිට්ඨිය සඳහා අවශ්‍යම දෙයක්. දැකීම කියනකොට හිතන්න එපා මේ ඇහෙන් දකින ගතිය කියලා. මේක අපි ප්‍රඥාවෙන් නුවණින් දකින්නේ. ඒතකොට නිරෝධය කියන එක තේරුම් ගන්න දැන් දුකයි සමුදයයි දුක්ඛ නිරෝධයයි කියන වචන තුලේම ඔබ තියෙනවා. ඒතකොට දැන් දුක කියන්නේ මොකද්ද? සමුදය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්ත කෙනාට විතරයි ප්‍රඥාවෙන් නිරෝධය දකින්න පුළුවන්. ඒ කියන්නේ සමුදය තියෙනවා නම් මේ දුක තියෙනවා. සමුදය නැත්තම් දුකක් උපදින්න විදිහක් නැහැ. මේ නූපදින ගතියට තමයි මන් නිරෝධය කියන්නේ. තියෙන දුක නැති වුණා නෙවෙයි. ඒකත් මම මතක් කරනවා රැති වෙලා නැති වුණ ගතාවක් නෙවෙයි මේ කියන්නේ. හැම තිස්සෙම මෙන්න මේ හේතු නිසයි මේක හටගන්නේ. මේ හේතු යෙදුන්නේ නැත්තම් ඔක හටගන්න බෑ කියන ඒ නුවණින් දකින ප්‍රඥාවෙන් දකින නිරෝධයක් මේ කියන්නේ. නැතුව සමාධියක ඉඳලා ඔය මුකුත් නැති වුණා කියන කතාව නම් නෙවෙයි මේ කියන්නේ. හරි. ඒක හොඳට තේරුම් ගන්න. මේක විදර්ශනයක් තුලින් මම විදර්ශනය කියලා අදහස් කරන්නේ රැස් දෙක වහගෙන භාවනාවක් කරලා මොකක් හරි නැති වෙලා ගියා කියන දැක්මක් නෙවෙයි. ඊට එහාට ගිය දෙයක්. ඇස් වහගෙන ඉන්නත් පුළුවන් ඇස් අරගෙන ඉන්නත් පුළුවන් මේ ආයතන භාවනාවේ යෙදෙන කෙනෙකුට ඒක ඒ නුවණ පහළ කරගන්න හැකියාව තියෙනවා ඒකේ මම අර මූලික වශයෙන් ප්‍රායෝගික පැත්තෙන් පෙන්නලා තියෙනවා අර ශබ්දයක් ඇහෙනකොට අපි එළිය රූප හදනවනේ ඒකට උතන දැන් ආයතන ගැන සිහිය නුවණ පිහිටන දවසට ශබ්ද සංඥා විරූප හිතින්න බෑනේ එනවා ඔක හිතෙන් අදපු දෙයක්මයි කියන තැන පිහිටන නුවණක් එන දවසට එළියේ රූප නිරෝධයි. මොකද මේ මුලාව උදේ හිතෙන් දැනගත්තා කියන තැන සිහිය නුවණ නැති නිසායි එළියේ රූපේ බාරගත්තේ. මෙතන සිහිය නුවණ තිබුණා නම් අර හීනයක් දැක්කා වගේ හිතෙන් අදපු දේ හිත දැනගත්තා. අපි බාහිරෙන් රූප හොයන්න යන්නේ නැහැ මොකද ඒවා උපදින්නේ නැති හින්දා. අන්න ඒක සාපේක්ෂව ගන්න ඒ බාහිර රූප නිරෝධයි. උපදින්න තියෙන හේතු තියනවා නම් තියෙනවා උපදින්න තියෙන හේතු නැත්තම් හටගෙන නැහැ උපදින්නේ නැහැ දැන් වතුරේ බල්ලෙක් උපදින්න හේතු තියනකම් බල්ලෙක් ඉන්නවා ඒ හේතු නැති වුණ දවසට ඒ බල්ලා නිරෝධයි ඒ කියන්නේ ඉන්න බල්ලා නැති වුණා නෙවෙයි ඇති වෙලා නැති වුණත් නෙවෙයි මොන ඔතනයි මම මේ අර හටගෙන නැති වුණ කතාවේ ඇති වුණා නැති වුණා කියන කතාවේ මේකේ ලොකු වෙනසක් තියෙනවා කියන එක පෙන්වන්නේ මේක උපදින්න හේතු තියනවා නම් අපි ඒ හේතු ටික දකින්න ඕන. එදාට නුවණක් එනවා මේ හේතු නැත්තම් නිරෝධයි කියන එක. ඒකට මේ නිරෝධය කියන එක ප්‍රඥාවෙන් දකින්න ඕන දෙයක්. ඕක දකින්න ඕන රූපේට, වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥාණයට. ඕක තමයි විදර්ශනාවකින් එන ප්‍රතිඵලය. ඒක කරන්න නම් ওই නුවණ ඉස්සෙල්ලා ඇති කරගන්න ඕන. ඒක තමයි සත්‍ය ඥානය කියලා කියන්නේ. දුක මේකයි සමුදය මේකයි නිරෝධය මේකයි මාර්ගය මේකයි කියලා සත්‍ය ඥානෙ. සත්‍ය ඥානෙ කියන්නේ තාම නිරෝධ කළා නෙවෙයි. මාර්ගේ පටන් ගන්න අවශ්‍ය මූලික සුදුසුකම ලැබුවා විතරයි. ඔකට තමයි මම මේ සම්මාදිට්ඨිය කියන්නේ. ඒතර කෙනෙකුට සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන් මේ දහම අහලා නුවණින් විමසලා. දහම අහලා නුවණින් විමසලා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඥානං පස්සං යථාභූතං. අහපු දේ දැක්මක් කරගන්නවා. එයාට සාස්ස හෝති සම්මාදිට්ඨි කියලා පෙන්නනවා. මේක සූත්‍ර කීපයක තියෙනවා. මහා සලායතන සූත්‍රේ බලන්න. ඥානං පස්සං යථාභූතං සාස්ස හෝති සම්මාදිට්ඨි. ඒ තව කරුණු ගොඩක් තියෙනවා. මේ මේකට අදාළ එක විතරයි කිව්වේ. එතකොට ඔන්න ඔය නිරෝධය ගැන ප්‍රඥාවෙන් දැකීමක් ඇති වෙන්නම ඕන මේ ලෝකයෙන් එතර වෙන මාර්ගයට ඇතුල් වෙන්න නම් මේ මාර්ගයේ කෙලවර නෙමෙයි මම ආයෙ මතක් කරනවා මාර්ගයේ පටන් ගැනීම. එතෙක් තමන් කරන්නේ ලෝකෙට අයිති දෙක එක්කෝ අනිත්‍ය බලනවා, ඇතිලා නැති වෙන හැටි බලනවා. නැත්තම් ලෝකයට අයිති දෙයක් මේක හැදුන හැටි බලනවා. ඊට වඩා වෙනස් පැත්තක් දැකීමේ හැකියාව තියෙනවා මේ දහම ටිකක් තව ටිකක් අපි විමසලා බැලුවොත්. මම හිතනවා මේ Nirodhi කියන එක මං ආයේ කියන තියෙන දෙයක් නැති වුණා කියන එකට නෙමෙයි Nirodhi කියන්නේ. මේ හේතු ඇතිත අක්කල් ලෝක හට ගන්නවා. මේ හේතු නැත්තම් උපදින්න බෑ. නැවත නූපදින ස්වභාවයක් තමයි Nirodhi කියන්නේ. තෙරුවන් සරණයි. පැහැදිලි ඇති කියලා හිතනවා.
තෙරුවන් සරණයි. බොහොම පිං කොග්ගලගේ මෙතුමා. මම හිතනවා දැන් සාකච්ඡාව නවත්තන්න වෙලාව හරි කියලා. අපි දැන් පැය දෙකක් පමණ සාකච්ඡාවේ යෙදුණා. ඉතින් අප වෙනුවෙන් ඔබතුමාගේ වටිනා කාලය ගත කරලා ඉතාම වටිනා විදිහට ධර්ම සාකච්ඡාවක් පවත්වලා කල්යාණ මිත්‍ර මිත්‍රයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීලා අප දැනුවත් කරා. ඒ පිළිබඳව සවනට සිසිලස ජාත්‍යන්තර දහම් සේවාවට සම්බන්ධ වන සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන් වෙනුවෙන් ඔබතුමාට කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඔබතුමා රැස් කරගත් සියලු කුසල් බලයෙන්ුත් අප රැස් කරගත් සියලු කුසල් බලයෙන්ුත් ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලැබේවා. තව තවත් බොහෝ පිරිසකට මේ ආකාරයට උදව් කරන්න ධර්ම දානය ලබා දෙන්න ධෛර්ය ශක්තිය වීරිය ලැබේවා. ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා. ඔබතුමාගේ පවුලේ සැමටත් මව් දෙමව්පිය ගුරු උතුමන් වහන්සේලාටත් සෑම සියලුම දෙනාට මෙපින් බලෙන් ඉතා සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා. ඒ වගේම අපගේ කල්යාණ මිත්‍ර අපට මේ ධර්ම දානයේ අවුරුදු 20කටත් වඩා කාලයක් ලබා දෙන අපගේ කල්යාණ මිත්‍ර දලුවත්ත මහත්මාණන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුවය ප්‍රාර්ථනා කරනවා. කරන්නා වූ ප්‍රතිකාර වලින් උපරිම ප්‍රතිඵල ලැබිලා ඉතා ඉක්මනින් එතුමාට යථා ස්වභාවයට පත් වෙන්න හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම ඉතා ඉක්මන් ජීවිතයකදී මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න හැකි එතුමාගේ පවුලේ සෑම සියලුම දෙනාටත් පරලෝස සැපත් දෙමව්පිය නැද හිත මිතුරන්ටත් මෙපින් බලෙන් උතුම් වූ නිර්වාණ අවබෝධයට සුවපහසුවෙන් පත් වේවා. ඒ වගේම අද දිනේදී අපගේ ධර්ම සාකච්ඡාවට සහභාගී වුණු සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන්ටත් ඒ වගේම සාකච්ඡාවේදී නොයෙකුත් අදහස් ප්‍රකාශ කර සෑම සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන්ට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබේවා. ඉතා සුවපහසුවෙන් ධර්ම අවබෝධය කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මාර්ගඵල නිවන් දක්වා සුවපහසුවෙන්ම යාගන්න හේතු වේවා, වාසනාව වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. Thank you.